සිදු කරන්නේ කෙසේද? ගරු ස්වාමින් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි.
හොඳයි සර්මයි අද අපි මේ දහවල් කාලයේදී ලෝකරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරගන්නට දේශනා කරපු ධර්මය සාකච්ඡා කරන අවස්ථාවක්. ධර්ම සාකච්ඡා කිරීම තුළ අපිට නිවැරදි තැන් වැරදි තැන් නිවැරදි කරගන්නටත් ඒ වගේම ධර්මය නිසි ලෙස පුරුදු පුහුණු කරන්නටත් අපිට අවස්ථාවක් තියෙනවා. ඉතින් පළවෙනි ප්‍රශ්නයට සාමාන්‍ය ආමිසමය වශයෙන් පින් දහම් සිත කරපෙන ආධ්‍යාත්මික වශයෙන් අපි කොහොමද යොමු කරගන්න කියන එක. සමහර අය අර මුල් කාලේ ඉඳලාම දන් දීමට ගොඩාක් උරු වෙලා තියෙනවා. ඒ වගේම අනිකුත් පින් දහම් සිත කරන්නට උරු වෙලා තියෙනවා. සමහර අයට අර යථාර්ථයේ කියන එකට මනස හුරු වෙලා නැත්නම් ෘජු වෙලා නැත්නම් අපි කොච්චර මේවා කරත් ඒකට යයි යොමු කර ගන්න හරි අමාරුයි. හැබැයි අපිට පුළුවන් දැන් කෙනෙක් කැමති දේ ඔස්සේ එයාගේ මනස දියුණු කරගන්න, විශේෂයෙන් භාවනාව කියන හිතේ වර්ධනය කරගන්න, ඉන්ද්‍රිය ධර්මය දියුණු කරගන්න, සද්ධාව, වීර්ය, සති, සමාධි, ප්‍රඥා මේවා කෙනෙක් තුළ වර්ධනය කරගන්න. එයා කැමති එයා පුරුදු පුහුණු කරපු දේවල් ඔස්සේම අපිට එයාව යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා දැන් අපි කියමු බුදුරජාණන් වහන්සේ කෙනෙක් සමන්ලාට ගොඩාක් ඒ වගේ අය ශ්‍රද්ධාව කියන එක තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් තව තවත් තම ශ්‍රද්ධාව වර්ධනය වෙන විදිහට අපිට පුළුවන් එයාව මේ අස්වස්වන්න ඒ ගැන නැවත නැවත සිහි කරලා දෙන්න පුළුවන්. ඒකට යාට බුද්ධානුස්සති භාවනාව වෙනවා. ඒ වගේ මෙයාගේ මනස කෙනෙක්දී ගොඩාක් ශක්තිමත් වෙනවා. බුදුරජාන් වහන්සේ ගැන අපි හඳු කියලා දීලා නිතර මෙයාට බුදුරජාන් වහන්සේ කියන්නේ අස්ස සිල්ලක් ඇති කරලා දෙන්න කියන, ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්, මහා පුණ්‍යවන්ත කෙනෙක්, මේ ලෝකේ හරිම භාග්‍යවන්ත කෙනෙක්, ඒ තමයි මේ ලෝකේ අසහාය ඒ භාගවත් බුදුරජාන් වහන්සේව ඔබට සරණ යන්න ලැබුණා. ඔබ දිවිහිමියන් වහන්සේගේ අවවාදන් ශාසනා පිළිපදින, ඒ වගේම උන්වහන්සේට පුදුමාකාර ගෞරව පූජෝපහාර දක්වන කෙනෙක්. ඉතින් ඒ නිසා ඔබට මේ ගැන මේ මේ ඒ නිසා ඔබ ගොඩාක් සන්තෝෂ වෙනවා. මේ විදිහට පුජ්‍යලයාගේ තියෙන ඒ ගුණාත්මක භාවය වර්ධනය කරගන්න අපිට පුළුවන් උපදේශන ලබා දෙන්න. දන් දුන්නු කෙනෙක් නම් ඒ දානයේ තියෙන වටිනාකම් කිය කිය අපිට පුළුවන් ඒ ඔස්සේ අපිට අර චාගානුසුති භාවනාවට පොට්ට පොට්ට යව යොමු කරන්න. ඒක කියන්න ඕනේ අපිට තියෙන ඒ කරපු දේවල් ගොඩාක් ඒක වටිනාකම් පෙන්නන්න පෙන්නන්න ගිහලා ඒ ගැන එයාට අස්වැසිල්ලක් ඇති කරලා මහ වාසනාවන්ත කෙනෙක් ඔය දැතින් අම්ම මොන තරම් දානේ හදලා දීලා තියෙනවද ඒක නම් හැම මොහොතේම සිහි කරන්නේ කියලා අපි ඒකට හුරු කරන්න ඕනේ. එතකොට එයා තමන් කැමති දේ ෘජු දේ කතා කරනකොටත් කැමති, සිහි කරලා දෙනකොටත් කැමති. එතකොට ඒ ඔස්සේ යට ඉන්ද්‍රිය ධර්ම, වජ්ජංග ධර්ම වඩා ගන්න උපකාර වෙනවා. එතකොට ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට යට අර ටික ටික අනිත් දේවල් වලට යොමු කරගන්න පුළුවන්. එතකොට අපි අකමැති මේ විෂයන් ඔස්සේ හැම වෙලේම ඒකම දෙන්න කිව්වොත් සමාජයට බාධා කරන්න කියලා මේ පුළුවන් කමක් නැහැ. මොකද සමහර අයට ඒ සමහර කමටහන් ගැලපෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කාලෙත් සිද්ධියක් තියෙනවා. සැරියුත් මහරහතන් වහන්සේක ස්වාමීන් වහන්සේ නමකට අසුභ භාවනාව කියනවා කියලා උන්වහන්සේ ටික පිහිටන්නේ. මොකද එයාට මේ අසුභ නිමිතිත් එක්ක හිත හරියට ගැටෙනවා. ඒක එයාට හුරු නැතුව සුභ නිමිති. ඉතින් බුදුරජාන් වහන්සේ ළඟට අරන් ගිහිල්ලා කිව්වට පස්සේ උන්වහන්සේට දෙන නෙළුම් මල. නෙළුම් මල දීලා ඒක දිහා බලන ඉඳ කියනවා. ඒත් නෙළුම් මල දිහා බලන්නේ නෝ නෙළුම් මල මොකද ඉන්නේ අර ලස්සන නෙළුම් මල පරවෙලා මෙහෙල යනවා. දේවස්ස තමයි යන්න අනිත්‍ය වඩන්නේ. ඉතින් ඒ වගේ අද සමහර අයට ඉතින් අර ඍජුවම මේ ජීවිතය අනිත්‍යතාව කියනකොට හිත කැමති නැහැ. ඊළඟට මේ අසුභ භාවය කියනකොට හිත කැමති නැහැ. වහන්න කැමති නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ අපි දක්ෂ ලෙස යාගේ හිත අනිත් පැත්තෙන් වඩා ගන්න. ඒක ඒ නිසා යා කැමති විශ්යන් එක්ක අපිට භාවනාවට යොමු කරවන්න පුළුවන්. ඉතින් සීල රැකගෙන ඉන්න නම් අපි සීලය වර්ධනා කරලා ඒක අපිට අදස්ස සිල්ලක් ඇති වෙන විදිහට පුහුණු කරලා ඔයා ගොඩාක් හැමෝම තුමින් දැන් මේ වගේ වටිනා උතුම් සීලයක් රැකලා තියෙනවා. දන්දුන්ම කෙනෙක්නම් ඒකට අපිට පුළුවන් ඊළඟට බුදු බුද්ධ පූජා බුද්ධ වන්දනා සිදු කරන අපිට ඒක නිශ්චය කළ දෙන්න පුළුවන් හැමදාම ඔය අඛණ්ඩවම මේ දේ කරා ඔය මහා භාග්‍යවන්ත කෙනෙක් වෙනත් භාවනාවකට යට යොමින් අපහසුකුත් දෙන්නේ නැහැ. ඒ නිසා මේ බොහෝ අයට ඒවා තීරණ සමාව බලහත් කැමති. මොකද අර ජීවිතයේ යථාර්ථය අහන නැති අයට මේ යථාර්ථය කියන්නේ නිරස වෙනවා. ඒක අහන්න හරි අකමැති සමාලාට ඒකයි. මොකද හිත ඒකත් එක්ක සමාලාට මේ අර ප්‍රීතිය සතුටක් එයාට ඇති වෙන්නේ නැහැ. ඒක කියනවා කියන්නේ නිකන් හිතට මේ පූර්වයි මොනද වගේ එකක් වෙනවා. ඒ නිසා ඒකට සමානලට ඒ වගේ බනහන්න සමානලට කැමත්තක් උපදින්නේ නැහැ. දැන් අපි සමානලට අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ආරම්භයේම යථාර්ථයත් එක්ක අපි පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා අපිට ඒක මහ කටුක නැහැ. අපිට ආහන්න ආහන්න ලොකු සතුට සමානට ඇති වෙනවා. ඒක දකින්න. ඒකත් ඒක නුපුරුදු කෙනෙක්. මොකද අපි දන්නවා අතීතයේ සමහර අය මේ කියන්නේ යථාර්ථයේ මිනිසු දෛනික ජීවිතේ පරිහරණය කරන්න හරි අකමැති. ඒ නිසා දැන් අකුණක් ගන්න වෙලාවක මැරෙන්න නැතුවත් එහෙම කියන මොසල කතා කියන්න එපා කියලා. ඒ තරමට හරි අකමැති. ඉතින් ඒ වගේ අර පුරුදු වෙච්ච මනසකට මේ අනිත්‍ය ගැන කතා කරනකොට මරණය ගැන කතා කරනකොට අසුභය ගැන කතා කරනකොට හරිම නීරස භාවයක් දැනෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒ වගේ හැට ඒ අය පුරුදු පුහුණු කරපු දේ ඔස්සේ අපිට පුළුවන් මුදේ සුභාරමුණු මුණු කරගෙනත් ඒවා ඔස්සේ එයාට භාවනා දිනු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකයි සමහරව තමන් දුන්නු දාණයම තමයි භාවනා වශයෙන් ගන්න. තමන් දක්ව සීලයේ භාවනා කරමුට ගන්න. යාමලා ඒ වගේ මොක්කෙන් අපිට පුළුවන් එයාට කරපු ආගේ වටිනාකම ඉස්මතු කර කර ඒක මනෝ කර්මයක් බවට පත් කරගන්න. දැන් එයාට නැත්තේ සමහරලාට දැන් ඒවා කායික වශයෙන් කරලා තිනවා වාචික වශයෙන් ඉච්චාවක් කරලා තිනවා. හැබැයි මනසට උරු වෙලා නැහැ. අපි ආනීව මනසට උරු කරලා ඒක අර්ථ සම්පන්න කරන්න ඕනේ. මානසික වශයෙන් නිරාමස ප්‍රීතිය කියන එක ඇයට පුදවන්න ඕනේ. ඒ නිරාමස ප්‍රීතියක් ඇයට අපිට ඇති කර ගන්න පුළුවන් නම් එයාගේ හිත සමාධියට උරු කරගන්න හැකියාව තියෙනවා. මේක අපි එයාට නොදෙන විදිහට තමයි පුහුණු කරන්න ඕනේ. ඒක අපිට මුලින්ම තියෙන්නේ එයා කරපු දේවල් පිළිබඳ හැම වෙලෙම සැබෑ ආනිසංස සැබෑ අර්ථය අපිට මතක කරලා දෙන්න ඕනේ. ඒ වගේම අපි බුදුරජාණන් වහන්සේට බුද්ධ වන්දනා විතරක් කරලා තියෙනවා නේක වටිනාකම් පෙන්වන්න ඕනේ. එයා හැමදාම වැදලා තියෙන මේ වගේ මහා ගුණ තිබුණු තුන් වෙනකොට. ඉතින් ඒ වගේ උතුමන් වහන්සේ නමක් ඔබට සරණ යන්න ලැබීම මහා වාග්යය. ඔබට වැඳුම් පිටුම් කරන්න ලැබීම මහා වාග්යය. ඒ නිසා ඒ මානසිකාරයේක දේශිත හොඹ හැම වෙලෙම සිහි කරන්න මට මහා වාග්යක් මේ වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට මට අපෝපත්තාන කරන්න ලැබීම මහා වාග්යක්. එතකොට ඒ සම්පතිය අධිකරම ගුණ සීකරන්ට උගන්වන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙහෙම කෙනෙක් අරහන් සම්මා සම්බුද්ධාදී ගුණී යුත්තන් ඒ වගේ උතුමන් වහන්සේ තමයි මම මෙච්චර කාලයක් දැයට නාලල තියලා මම මෙඳුන් කරේ මල් පහන් පූජා කරේ අපරාණේ විදිහට බුදු ගුණත් එක එයා කියපු කියාවත් වර්ණනා කරන්න පුළුවන්. ඒතර ඕනම මිනිස්සෙක් අපි තමන් කරපු දේ අගේ නුන වර්ණනාකම් දෙන්න අපේ හිත හරි කැමති. ඉතින් ඒක අපි වර්ණනා කිරීම යද කරගෙන නිරාමස සතුට කියන්නේ එතකොට ඒකේ අර්ථය අපි මතු කරගන්න මේ අපි ගරුකරේ මේ වගේ ಗುಣ තියෙන කෙනෙකුට වැඳුම් පිටුම් කරේ මේ වගේ ಗುಣ තියෙන. ඒවා සමාහත අපි නොදැන කරන්නේ ඉතින් එතකොට අර අර්ථ සම්පත්‍ය වැඩෙනකොට අපිට ඒකත් එක්ක ලොකු ප්‍රීතියක් ඇති වෙලා අපි අන්න හිත ප්‍රීතිය දුනත් සමාධිත් හිත උරු කරගන්න හරි පහසු වෙනවා. ඉතින් ඒ විදිහට ඒ ඇයට මේ අපි අර අනිත් පැත්තෙන් ගැඹුරු දහම් කතා වලින් යන්නේ නැතුව ඒකට පුරුදු කරපු පැත්තෙන් මේ ධර්මයේද يعني භාවනාව කියන දේ කියලා ජීවිතේ අවතීනකන් ඊට පස්සේ අපිට පොඩ පොඩ යාට අර මානසික වශයෙන් තෘප්තියක් ලැබෙනකොට සමාජයට බනහන් වුණත් අකමැත්තක් නැහැ. ඒකයි පුළුවන් ඉදිරිය කරගෙන මොකද හිත හයියනේ ඒක දැන් තියෙන්නේ. එයාක ඒකට කරපු දේ සමාජලට අපි නොදනුවත්ව අපි ඒක ප්‍රතිසේප ඔයා කරලා තියෙන කිසිම වැඩක් නැති දෙයක් දැන් මේ මේවා තමයි හරි දේවල් කියලා සමාජලට අපි වදිනින් නිකුලවට එයාගේ මනසට දැනෙනවා. ඉතින් ඒ නිසා එයා සමාගම් අපේ කිතේට කැමැත්තක් දක්වන්නේ නැහැ. අපි අනිත්‍ය වඩන්න කිව්වම මරණ සතිය වඩන්න කිව්වම යාට ඒක මේ සමාන්තරට ඒකට ෘචි වෙන්නේ නැහැ. ඒ නිසා අපි යා කරපු දෙයම වර්ණා කරමින් අගෙමින් එතනින් යා අපි මානසික මොකද බොහෝ දුරට ඒක වශයෙන් කරලා තියෙන වචී කර්ම. අපි දැන් කරන්නේ මනෝ කර්ම කරා. මනෝ කර්ම කරපු ගමන් නිරාමිෂ ප්‍රීතිය කියන එකත් තුලින් එයාට ඇති වෙනවා. එතකොට එයාට පුළුවන් අර හොඳට හැම වෙලේම හිතේ එකඟතාවයක් තියෙන සමාධියක් තියෙන ඊට පස්සේ ඕනම බණක් අහන තත්ත්වයට යටපත් වෙන්න අපහසුතාවයක් නැහැ. ඉතින් ඒ නිසා අර පුරුදු පුහුණු කරපු දේ තුලින් එයා දියුණු කරන්න අපි මහන්සි ගන්න එක බුදුරජාණන් වහන්සේගේම උපදේශයක්. ඒ තෙරුවන් සරණ ගිය අයට ඒකෙම වටිනාකම නැවත නැවත මතු කරන්න කිව්වා. මොකද ඔය ඔක්කොම කරන අය යම් ප්‍රමාණයකට බුදුරජාන් වහන්සේ සරණ ගිය නිසා ඒව කරන්නේ. ධර්මයේ සරණ ගිය නිසා අපි දල් දීම වශයෙන් හෝ බුද්ධ වන්දනා කිරීම වශයෙන් හෝ පිරිත් සජ්ජහනා කිරීම වශයෙන් හෝ එතකොට ඒව ජීවිතය ආරක්ෂාවට කියලා හරි කරේ බුදුරජාන් වහන්සේ කෙරේ තියෙන ශ්‍රද්ධාව නිසානේ. ඉතින් ආන්නේ ඒවා ඒ ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන විදිහට අපිට කටයුතු කරන්න පුළුවන්. එතකොට එයයි ඉදිරියේදී අපිට ධර්ම මාර්ගයට පහසු වෙනවා. අපි දැන් එයා කරපු දේ ප්‍රතික්ෂේප කරලා අලුත් දේ කර දාන එකට එයාට ඒක පැහැෙන්නේ නැහැ.
අපිට ලැබී ඇති ඊළඟ ප්‍රශ්නය ගරුතර පින්වත් ස්වාමින් වහන්සේ කය සහ සිත් පහළ වීම හේතුවල ප්‍රතිඵල වැලක් බව සුතමේ වශයෙන් වැටහි. මාගේ ප්‍රශ්නය වන්නේ හිතට ගැටෙන හෝ දෝමනස සිතිවිල්ලක් පැමිණි විට එය විපාකයක ප්‍රතිඵලයක් ලෙසත් එය ඇති වී නැත් වී යන බවත් මෙනෙහි කිරීමෙන් ඒ ඇති වුන සිතෙන් අකුසලයක් නොවන්නේ දැයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
දැන් අපිට මේ යම් සිතක් හට ගන්නොත් නිතරම හේතු සහගතව තමයි හිත එන දේ හටගන්නේ. එතකොට අපි ඒක හේතුවකින් හටගත්ත ධර්මතාවයක් හැටියට ඒක දකින්න ඕනි. එතකොට අපි සමහර වෙලාවට හිත හට ගන්නකොටම හරියටම මේක රාග සිතක්, මේක දේශ සිතක්, මේක මෝහ සිතක් කියලා අපි හඳුනාගෙන ඊට පස්සේ ඒක අපි මේ කාගසිත මේ හටගත්තේ මේ නාම රූප හටගැනීම තුළ මේ හිත හටගත්ත නාම රූප නැතිවීම තුළ මේ හිත නැති වුණා. ඒ විදිහට අපි මෙනෙහි කරන්න හැකියාව ලැබුණා නම් ඒ හිත දිහා බලන්න හැකියාව ලැබුණා නම් ඒක අකුසලයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ හිත ඇති වෙලා ඒකත් එක්ක චේතනා පහළ වුණොත් තමයි ඒක කර්මයක් අකුසලයක් බවට පත් වෙන්නේ. අපි කියමු අපිට තරහක් ආවා. ඒ තරහත් එක්ක අපි හිතුවොත් තරහ ඇති කරේ කවුරු හරි කරපු කියමු දෙයක් නේද? ඒ දෙයට අපි නිඳා කරොත් අපහාස කරොත් පුජ්ජලින්න පුජ්ජලයට අපි නිඳා අපහාස කරොත් ඒ වගේ දෙයක තමයි අපිට ඒක කර්මයක් බවට පත් වෙන්නේ. සිත හටගෙන හිත හරියට හඳුනාගෙන ඒක විපස්සනාවට ලක් කරන්න ලැබුණොත් ඒක පිනක් බවට පත් වෙනවා, කුසලයක් බවට පත් වෙනවා. ඇරෙන්න ඒක බෝධිපාචික ධර්ම වෙන කාරණාවක් බවට පත් වෙනවා. එහෙනම් ඒක අකුසලයකට පාත්‍ර වෙන කාර්යයක් නෙමෙයි. හිත අකුසල නාමයේ තිබුණාට අපි ඒක හටගත්තට පස්සේ එනකොටම මේක මේ රාගයක් කියන දේ අපි හටගත්ත අපි ගන්න රාගය කියන්නේ දුක සකස් කරන දෙන දෙයක්, අනත්‍ය හතර දෙන දෙයක්. ඉතින් ඊට පස්සේ අපි ඒක පුහුණු කරන ක්‍රමයක අපිට ඒක හේතුඵල වශයෙන් බලන්න පුළුවන්. හිත දිහා හිතේම තියෙන ආදීන ස්වභාවය බලන්න පුළුවන්. මේ රාග හිත කියන්නේ මට යහපත අනර්ථයක් වෙනවා, අනුන්ට යහපත අනර්ථයක් වෙන හේතු වෙනවා, නිවන පිළිබඳ හේතු වෙන්නේ ආයමත් භවය හතර දෙනවා. ඒ විදිහට අපිට ඒක හිතේම ආදීම බලන්න පුළුවන්. ඒ නැත්නම් හිත හටගත්ත හේතු විමසල බලන්න පුළුවන්. එතකොට ඒක දෙතම හේතු බල වශයෙන් බලන්න පුළුවන් කියන්නේ ඉතින් මේක විපාක වාරයක් කියනවට වඩා හොඳම ක්‍රමය තමයි මේක හේතුවන් නිසා හටගත්. මොකද අපි මේ දැන් හිතට හිත අවබෝධ කරගත්තොත් ඒක විපාකයක් වුණත් නැත්නම් ඒක අපිට කිසි ගැටලුවක් නැහැ. ඒක හේතු නිසා හටගත්ත කියලා දැකද මේ නාම රූප හට ගැනීම තුළයි මේ හිත හටගත්තේ. නාම රූප නැතිවීම තුළ මේ හිත නිරුද්ධ වෙලා යනවා. එතකොට හේතුඵල වශයෙන්ම බලන්න. එතකොට ඒ හටගත්ත මොහොතේ හරියට මේ හේතුඵල වශයෙන් අපි හඳුනගත්තොත් කර්මයක් හැදෙන්නේ නැති වෙනකම් මේ හිතේ හැමම නිරුද්ධ වෙලා යනවා. ඒක විපාක වාදයකට යන්නේ නැහැ. මතු විපාකයක් සකස් වෙන විදිහට වෙන්නේ නැහැ. මේ වෙලාවට අපිට දුක දුන්නස පීඩනය සාහනීති කරලා දෙන්නේ නැහැ. කායික මානසික පීඩාවක් ඇති කරන්නේත් නැහැ. එතකොට ඒක ක්‍රියාත්මක වුණොත් තමයි හිත දිගින් දිගට ඒ තත්ත්වයට පත් වෙන්නේ. එතකොටම අයින් කර ගන්න පුළුවන් නම් පිටික් ගැටවත් නැහැ. සමහර වෙලාවට හැබැයි හිත හටගෙන නිරුද්ධ වෙලා කර්මච්ඡා දාගෙන මෙලවටත් හොඳටම පීඩා ඇති වෙන අවස්ථාත් තියෙනවා. වහන් සමහරලාට සමහරවිට කායිකෝසින් තපන් කාය රත් වෙලා ගිනියනම් විවුලන්න ඇති මේ වගේ ඉතාලම කායිකෝසින් දෙරිය අවස්ථාවක ලක් වෙන අවස්ථාවක් තියෙනවා මේ මානසික ඇතුළේ සිටිවිල්ලත් එක්ක. ඉතින් අපිට එහෙම වෙලා අවසාන වෙන අවස්ථාවක් දෙන ඊට පස්සේ තමයි අපිට දැනෙන්නේ මම මේ මොකක්ද කරගත්තේ කියලා. හැබැයි ඒ වෙලාවටත් අපිට කිසිම දැවීමක් ඇති කරගන්න නැතුව කම්පා වෙන්න නැතුව අපිට පුළුවන් මට මෙතෙක් වෙලාවේ මේ වගේ සිතක් හටගත්තා. අපි තුන් දේන් යන මම මෙතෙක් වෙලාවට පය වාග පයක් තිබගින් මේ පයත් තිස්සේ හිතේ ආවේගී තිබකේන්ති තිබුණා තරහ තිබුණා ඒක සිය වෙනුන් ඇයි මට මේ තරහ හටගත්තේ මම දැන් මම ඇත්තම තරහට කැමති නැහැ දෙක් මගේ නා මට ඇතුල් දෙයක් නෙමෙයි තම මේක ඇයි සකස් වෙන්නේ කියලා අපිට හේතු බලන්න ඕනේ එතකොට අපිට බලන්න ඕන මේ හිතේ නාම රූප සකස් වීම තුළ මේ වගේ සිතක් හටගත්තා ඒක දිගට බලන නාම රූප නැතිවීම තුළ මේ හිත නැති වෙලා ගිහිල්ලා එන නාම රූප තුලින් මේ හිත හටගත්තේ නාම රූප නැතිවීමෙන් ඒ හිත නිරුද්ධ වුණා. එතකොට දැන් අපිට තැවෙන්න කස්තේ දෙයක් නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් ආයෙනම් මම මේ වගේ සිතක් ඇති කරගන්නේ කියලා අදිෂ්ඨානයෙන් ඉන්න පුළුවන්. මේ වගේ රාග සිතකට අය බැඳෙන්නේ නැහැ. දේශ සහගත සිතකට බැඳෙන්නේ නැහැ. මාන ඉරිෂා වැනි සිතකට මම ආයෙ බැඳෙන්නේ නැහැ කියලා අදිෂ්ඨානයෙන් ඉන්න පුළුවන්. එතකොට මේ විදිහට සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අපිට භාවනා කරන්න chance එක තියෙනවා. ඒතර අපි කියමු පැය භාගයක් අපි මේ දේශසහගත සිතත් එක්ක හිටියා කියලා. ඊට පස්සේ අපි විනාඩි 5ක් හිටියා කියමුකෝ. මේ මේ සිත හඳුනාගෙන එතකොට අපිට මේ විනාඩි 5 හරියට සිතුනත් අර මේ ඒකෙම ඉච්ඡාකෝෂලේ අපපත් කරන තරමට පොසලයක් වෙන්න හදාගන්න පුළුවන්කම තියෙනවා. හිත හඳුනාගෙන ඒ වගේ අනිත්‍ය සංඥා වෙන මොකද අනිත්‍ය සංඥා මුද්‍රයන් වාස පින්නන්නේ මොහොතක් හරි වැදුවත් දේ දහයන 100ක් දෙනවට වඩා නේද එහෙම නැත්නම් අර වේලාම සූත්‍රය කියන්නේ වේලාම ප්‍රාප්ණ අවුද්වස වහන දාගාන දීන මහ සංඝරත්නයට දෙන දානයකටත් වැඩිය ඒ වගේ මේ අර පින මිකන් අනිත්‍ය සංඥා පින ප්‍රබල වෙනවා. එතකොට මේ හිත අනිත්‍ය කියලා අපි දැනගත්තා. මේ නාම රූප හට ගැනීම තුළ මේ හිත හටගත්ත නාම රූප නැතිවීම තුළ මේ හිත නිරුද්ධ වෙනවා කියලා දකින්න අපි දකින හිත ගැන අනිත්‍ය වෙනස් වෙලා ගියා. එතකොට ඒ එහෙම දර්ශනයක් අපිට ඇති කරගන්න පුළුවන් නම් අර මහා ඔක්කොම දන් දෙනවට වැඩිය බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙනවට වඩා සතර දෙනින් වරිණ මහා සංඝරත්නයට ආවාසය කුටියක් හදලා පූජා කරනවට වඩා ඊට මේ වගේම පන්සිල් සමාදන් වෙනවට වඩා ඊළඟට තිසරණේ සමාදන් වෙනවට වැඩිය ආනිසංසය කියන මෙහෙම පොඩි වෙලාවකට හරියටම අර හිත හඳුනගෙන කියන්නේ හිත අනිත්‍ය කියලා අපි හඳුනාගත්තා කියන අනිත්‍ය සංඥා වැළුණා නම් අර කොට වැඩි ලොකු ආනිසංස ලැබෙන. ඉතින් ඒ නිසා හිතක් හටගෙන ගියාට පස්සේ තමයි ඒකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක කියන්නේ ප්‍රශ්නාවට ඒක ලක් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඒ නිසා එමලට උදේ හටගත්ත හිතක් අපිට දැන් පුළුවන් මතක් කරන්න පුළුවන් මට උදේ හද හරියට ආවේ කි සිටි භාවයක් ඇතුළ නැත්නම් දුර්ලසක් ඇතුළ අපිට ඒකත් පුළුවන් වර්තමානයේ මේ මොහොතේ ඒක අරගෙන සම්තහනක් කරගෙන ඒක අපිට විමුක්තිය සඳහා මාර්ගයක් කරගන්න හැකියාව තියෙනවා. ඒ වෙලාවේ අපිට අකුසල් සිද්ධ වෙන්නත් පුළුවන් ඒ සිත පාවිච්චි කිරීම තුළ. නමුත් අපිට මේ මොහොත පුළුවන් ඒක අරමුණු කරගෙන කුසල් උපදවා ගන්න. ඉතින් මේ විදිහට අර හිත සමහර වෙලාවට ක්‍රියාත්මක වුණොත් අකුසලයට වැටෙනවා. සමහර වෙලාවට ඒක අපි හරියට සිහ පිටුවාගෙන ක්‍රියාත්මක වුණොත් ඒක අකුසලයක තියන්නේ නැහැ. සිතක් වශයෙන් අකුසල් සිතක් වුණොත් අකුසල සංස්කාරයකින් සකස් වෙන්නේ නැහැ. සිහ පිටුවා ගත්තොත්. සිහ පිටුවා ගත්තාම පස්සේ ඒක අකුසලයක් කියන්නේ කමඨහනක් කියන තමයි යන්නේ. සිත ගැන කමඨහනක් වෙන. එතන ඒක අකුසල සිතක් වුණාට ඒක කමඨහන නිමිත්තක්. කමඨහනක් කියන්නේ සිත දියුණු කරගන්න නිමිත්තක් කරගන්න. ඒ නිසා අපිට මේ විදිහෙන් සිත හටගත්තට පස්සේ අපි නිවැරදිව යොමු සංස්කාරය පවත්තලා අපි ඒක ප්‍රහාණයට යම් ව්‍යායාමයක් කරනවා නම් ඒ එතන ඉඳලා අපිට කුසල් බවට පත් වෙනවා ඒ හිත.
ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙටම අදාළවම මේ තවත් ප්‍රශ්නයක් ගෞරවනීය ස්වාමින් වහන්සේ අතීතයේ සිදුණු අකුසලයක් මතක් කර දුක්වන විට අකුසල් වර්ධනය වනවායි දැනගතිමි. ඒ අකුසලයේ සිද්ධියක් විදිහට ෆැක්ට් පසු කාලයකදී කතා හෝ මතක් කිරීමේදීත් අකුසල් වර්ධනය වෙනවාද? කරපු කුසල් මෙනෙහි කිරීම හෝ කතා කිරීම අත්‍යවශ්‍යද?
මෙහෙමයි දැන් දැන් අනිවාර්යෙන් අකුසලයක් සිදු කළ නැවත නැවත ඒ ගැන කල්පනා කරන විට ඒක වැඩි භාවයට අපි කයෙන් කරපු අකුසලය ඒ ගැන කල්පනා කරපුවම මේක මනෝ කර්මයක් බවට පත් වෙනවා. ඒක හරි ප්‍රබල වෙනවා. ඒකයි දැන් ඔය ඒක පසුතැවීම තුළ තමයි බොහෝ අයට සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කරපු දේ ගැන ඒයි පසුතැවෙන. පසුතැවෙන බැරි වෙනකොට ඉතින් අර කයෙන් කරපු ක්‍රියාව මනෝ මානසික වෙන දෙයක් බවට පත් වෙනවා. ඒතර ඊට පස්සේ හැමදාම මානසික හිතන්නේ කයෙන් නෙවෙයි කයෙන් කරා ඉවරයි. ඊට පස්සේ කයෙන් කරපු නිමිත්ත හිතර ගන්න. හිතර නම් ඇවිත් දැන් ඒක මානසික කරන කාරණා අකුසලයක් බවට පත් වෙනවා. පසුතැවීම කියන්නේ ඒක හිත වහන නීවරණයක් බවට පත් වෙනවා. ඒකයි අර සමකාස බුදුරජාණන් වහන්සේ කාලේ අර ස්වාමීන් වහන්සේ නමක් කාමකින් එතර වෙන්න රෝග නගන කොල් ටිකක් ගන්නවා. ඊට පස්සේ දැන් උන්වහන්සේ ගැන හැම වෙලෙම පසුතැවෙන දෙයක් දුන්නේ. ඒක මනෝ කර්මයක් බවට පත් වෙනවා. අවුරුදු 80,000 රැක සීලය යටව කරන්න අර මනෝ කර්මෙට හැකියාව තිබුණා. ඒ නිසා පුළුවන් තරම් අකුසල් ගැන මතක් කරලා පසුතැවෙන්න අපිට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්න පුළුවන් තරම් අපිට අකුසල් වෙලා තියෙනවා අපි හදවතින්ම බාර අරගෙන මම මේ කාලේ ධර්මයේ තුර හැදිරෙච්ච නැති නිසා කල්යාණ මිත්‍ර අතුරක් නැති නිසා ප්‍රමාදී නිසා මම මේ අකුසල් කරලා තියෙනවා. දැන් ඒවා මම හිතුවායේ කල්පනාය කරාය කියලා ඒවයි කිසිම අඩුවීමක් වෙන්නේ නැහැ. ඒවා ගෙවෙන්නවත් නැති වෙන්නවත් නැහැ. ඒ නිසා මේවා කල්පනා කිරීම තුළ වෙන්නේ තව තවත් ඒ අකුසල වර්ධනය වෙන නිසා මම මේ දේවල් කල්පනා නැහැ කියලා කල්පනා කළා. හිත අධිෂ්ඨාන කරගන්න එක මම තවදුරටත් මේ වගේ නාමක පහත් ක්‍රියාවන් සිද්ධ කරන්නේ නැහැ කියලා. එතකොට ඒ නිසා අකුසලයේ පුළුවන් තරම් අමතක කර ගැනීම තමයි පුරුදු කරන්නේ. ඒ කායේ වර්තමාන කරගන්න අවශ්‍යතාවය නැහැ. දැන් සමහර වෙලාවට කෙනෙකුට උපදේශයක් දෙන්න ආදර්ශයකට කියන මටත් පෙර මේ වගේ වැරැද්දක් වෙලා තියෙනවා. ඉතින් එහෙම සමහරලාට උපදේශයකට සමහරලාට ඒ දේ මතක් කරලා කිව්වෙ කියලා එහෙම ගැටලුවක් නැහැ. මොකද Tamante එකේ ප්‍රශ්නයක් නැහැ මතක් වුණායි කියලා මතක් කරලා දෙන්නේ මොකද යම් පාඩමක් ආදර්ශයක් කෙනෙකුට පෙන්නන්න. මමත් මේ වගේ අපි ඉම්බෝල් බීප කියලා මමත් ඉතින් බෝධිගාදී තියන හිතේ කෙනෙක්. නමුත් මට ඒක අදරගන්න පුළුවන්. ඒක ඒක මන් සෑහෙන පීඩාවෙන් මට හොඳට ආදීනෝ තේරුණා කියලා ඒ ආදීනව කතාවක් කියන සමාජයට තමන් කරපු වැරද්දක් මතක් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් ගැටලුවක් තමන්ට වෙන්නේ ඒ විදිහට ඒවා සිහිපත් කරලා කතා කරාට ඒ හේතුවකට කතා කරන නිසා. ඒක කුසල පැත්තෙන්නුත් එහෙමයි. දැන් අපිට අපි කරපු කුසල් පුළුවන් තරම් ආවර්ජන කරන්න ඒක නිරාමිෂ ප්‍රීති ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි කරපු කුසල් අන් අයට කීම තමයි හොඳ නැත්තේ. ඒකෙත් තියෙන ඉතින් කෙනෙකුට පිනක් අනුමෝදන් කිරීම අදහසින් දෙයක් කිව්වට කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අර තමන් කරා කියන දේ අර කීම තමන්ට ඒක ලොකු හානියක් බවට පත් වෙනවා. මම මෙහෙම කෙනෙක් මම මේවා කරා අර එහෙම කරා කියලා තමන් ගොඩක් වන්න මේ තමන් කරපු පින්දාම් කීම සුදුසු වෙන්නේම නැහැ. ඒවා පුළුවන් තරම් වහගෙන ඉඳීමම තමයි සුදුසු වෙන්නේ. ඉතින් කියනකොට අපි දැන් සමාජ වලට අපි කරපු පින්කමක් කියනවා කෙනෙකුට අනුමෝදන් වෙන. ඒතර අපේ චේතනාව තියෙන්නේ කැපින් පෙන්න නෙවෙයිනේ. අපේ චේතනාව යාටත් මේ පින අනුමෝදන් කරන. ඒතර අපි ඒක කියන්නේ සුදුසුකම විතරයි. හැමෝටම කියන්නේ නැහැ. ඒතර අපි අර කැපින් පෙන්න සමාජගත වෙන්න නම් අපි ওই දකින හැමෝටම පින්දාම් වල කැමති අයටත් කියන අකමැති අයටත් කියන. මොකද අපිට ඕනේ මේ මම මෙහෙම කෙනෙක් කියලා ඉස්මතු කරන්නනේ. ඒතර මම මෙහෙම කෙනෙක් කියලා ඉස්මතු කරන්න ඕනේ මේ හොඳ නරක නෙමෙයි පුජ්‍යලයන්ටනේ. ඒතර අවුමින හැම පුජ්‍යලයන්ට අපි ඊට පස්සේ අපි කරන දේවල් කියනවා. ඒතර සමාජ පින්දාම් වලට අකමැති අයටත් අපි කියන. ඊට පස්සේ ඒ අය තමයි අපේ කතාව පෞසුද්ධ කරගන්න එක තමයි කරගන්න. ඉතින් ඒ නිසා අපි දැන් අනුන්ට අපි කරපු දේවල් කියන්නම ඕනේ නැහැ කියලාම නියමයක් නැහැ. ඒක අපි බලන්න ඕනේ ඇයි මම කියන්නේ කියලා. ඒක තමයි හිත බලන්න ඕනේ ඇයි මම මේක අනුන්ට කියන්නේ මොකටද? ඒකයි. මොකක්ද මගේ බලාපොරොත්තු? ඒතර බලාපොරොත්තු ඒ ඇයිට හිත පහදවන්න නම් ඒ ඇයිට මේ පිනට වටිනාකමක් දෙන්නලා ඒ ඇයිට පින් සිතිවිලි උපදවන්න නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතර අපේ චේතනාව අපේ හිත පේනවා. මම මේ ක්‍රියාව කරන්නේ මේ චේතනාවෙන් මේ හිතින්. ඒතර අපේ හිත කිලිටි නැහැ. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ ඒක කිව්වයි කියලා. ඒක සමාජලාට අපිට පේනවා මම ඇත්තටම කියන්නේ තියන් ගරුත්වය ලබා ගන්න තැනක් ලබා ගන්න මම මෙහෙම කෙනෙක් කියලා ඉස්මතු කරගන්න. ඉතින් එතකොට අපිට පේනත් අපි ඒක අනුන්ට කියන්න යන්න හොඳ නැහැ. මොකද අපි කියන්නේ අර දේ ලබා ගන්නනේ ඒකයි. එතකොට දැන් අපිට එහෙම බලාපොරොත්තු වෙන්න නම් පින් ඒක අපි ඇස් පේනවා කියලා කෙනෙකුට අන්ධ කෙනෙකුට දෙයක් පෙන්වන්න ගියාම ඉතින් එයාට පේන්නේ නැහැ. ඉතින් අපිට ඊට පස්සේ අපි හිතුවා මම මෙයාට ඇස් දිනවා කියලා මම මේ පෙන්වන්නේ නෙවෙයි කියලා. එහෙම එකක් හිතන්න අපිට තියෙන්නේ. අපිට දුකක් නැහැ නේ මෙයා බැලුවේ නැහැ කියලා නේද? අපි දන්නවා අපි පෙන්වන්න ගියා දෙයියු මෙයා අන්ධයි නේද? ඒතර ඒ වගේ තමයි අපි කුසලයක් අනුමෝදන් කරන්න කෙනෙකුට කියනවා. නමුත් එයාට කුසලයක් දකින්නද නැත්නම් එයාගේ හිතේ ඥානයක් නෝනා නැහැ. ඒක තමයි අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර අපි කීර්ති ප්‍රසංසාවෙන් මේක කියන්නේ කිව්වොත් ඒක නොදමුනොත් අපිට හරි දුකක් වෙනවා. ඒ නිසා දේවල් ඉතින් අපිට කොහොමද දේවල් යහපත් දේවල් අනිත් අයට කියනවා කියන තැනත් ඒක කියන්න ඕනේ කියන එකක් නැහැ. අනුමෝදන් කිරීම වශයෙන් ආදර්ශයක් දීම වශයෙන් පාඩමක් ඉගෙනීම වශයෙන් අපි කොහොමද දේවල් කිව්වට කමක් නැහැ. අපි කරපු ක්‍රම වේදයන් කියන්න පුළුවන් මං සීදී මේ විදි හරි උපක්‍රම සීනිය මම ඒකට ඒ කාලේ ආරක්ෂා කරගත්ත කෙනෙකුට ඒ කියන්නේ අපි දෙයක් උපදේශයක් ලබා ගන්න ඉතින් අදහසින් එහෙම අපිට කියන්න ඒ වගේ දේවල් පුහුණු කරපුවා කිව්වට ගැළුවක් නැහැ. ඊළඟ තමන්ගේ පුංචිලිකව මනසින් දැන් අපි කරපු දේවල් අපිට මාන්නයක් ඇති වෙන විදිහට අපිට හිතන්න පුළුවන්. ඉතින් එහෙම හිතන එකත් සුදුසු නැහැ. එතකොට අපි කරපු දේ වටිනාකම සිහි කර කර නිරාමිෂ ප්‍රීතිය ඇති කර ගන්න තමයි අපි කරපු දේවල් අපි සිහි කරන්න ඕන. එතකොට ඒවා චේතනාවත් අනුව තමයි ඇත්තටම ඒක වෙන්නේ. ඉතින් අපේ චේතනාව තියෙන මොකටද ඒකටම හැදෙනවා. ඉතින් ඒක මේ හොඳ චේතනාවෙන් ඒ දේ සිහි කරන්න කිව්වොත් ඒ දේ වෙනවා. නැත්නම් මාන්නයකට අරේ මේ හිතුවත් මාන්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක අපි හිතන අපේ මානසිකත්වය අනුව තමයි ඒක වෙන්නේ. අපි මූලික ස්වභාවය. ඉතින් අපි ඒවා විග්‍රහ කරලා බලන්න නේ මම මේක නිතර නිතර සිහි කරන්නේ. ඒතර අපි දන්නවා මම මේක නිතරම සිහි කරන්නේ නිරාමිෂ ප්‍රීතිය ඇති කරගන්න සතුට ඇති කරගන්න. ඒතර ඒක කොච්චර වාරයක් සිහි කරා කියලා ඇති දෙයක් නෑ. දන් දුන්නු කොහොම දෙයක් ගැන අපි ගොඩාක් මෙහෙම ඒක තමන්ගේ අර මානසිකත්වය අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඉතින් මේ ඒ කරපු හොඳ දේවල් එකයි ඒව භාවනාවට අරගන්න චාගානුසති සීලානුසති ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා තමන් කරපු හොඳ දේවල් පුළුවන් තරම් සිහි කරන්න රාගයෙන් ඉන්න ගැටුවක් නැහැ. ඒ කාරණේ තේරෙන්නේ නැති නේ.
ඊළඟ ප්‍රශ්නය ඇල්සයිමා ලෙඩුන් හෝ අසාධ්‍ය ලෙඩු මරණ මංචකයේදී පියවි සිහියෙන් නොසිටීමෙහි ආදීනව කුමක් විය හැකිද? තෙරුවන් සරණයි.
මරණාසන්නේ කට්ටිය සීමා මුලා වුණොත් ඉතින් සමල්ලාටයට අවසනාවන්ත මත්නක් වෙන්න පුළුවන්. ඉතින් ඒවා අපි කාටවත් ඇතරම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තේ කුජලයා ජීවත් වෙන ඉන්නකොට තමයි තමන්ගේ ආරක්ෂාව රකවන්නේ කියන කතා ගන්න ඕනේ. ඉතින් ඒ වගේ ආබාධිත තත්ත්වයක ලක්නොත් ඉතින් අනිත් අයට සමාජ පිළිසරණක් වෙන්න හරි අමාරු. දැන් මානසික වශයෙන් සමහරු මේ පිළිහුණොත් එහෙම කාටවත් එක හදන්න බෑ. තමන්ට තමන් හදා ගන්නත් බෑ. සමහර අයට මේ කායික වශයෙන් විවිධාකාර ස්නායු ආබාධ දැනෙන්නේ තිබ්බට කායික ක්‍රියාකාරකම් දුර්වල වුණාට හැබැයි සමහර හිත වඩපු හිත දුරු කරපු අයට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ අයට අපිට පේන්නේ නැතුව අපි කායික ක්‍රියාකාරකම් පේන්නේ නැති හින්දා අපි හිතනවා යා බොහොම කරගන්න බැහැ කියලා. නමුත් අර මනස දියුණු කරපු කෙනෙකුට ඒක සමානලට ගැටලුවක් වෙන්නේ. ආභ්‍යන්තර ප්‍රයත්න ඕන තරම් තමන් දියුණු කරපු ඒ මානසිකත්වයන් පිටුව ගන්න පුළුවන් යාගේ සිහිය හරියට තියෙනවා. මොකද ඒ බාහිර දේවල් මේවා වුණයි කියලා ඒ සිහිය වර්ධනය වෙච්චාට එහෙම සිහිය නැති වෙන්නේ නැහැ. දැන් ඊ පොසතන් වංශිකනත් කියනකොට උන්වහන්සේ දෙවියන් වශයෙන් ගිහිලා දිව්‍ය ලෝක උපදින්නේ සිහිය ජීවිතේ කරන තත්ත්වෙට බැරුණාට නමුත් අපි හන්තිලපු යාට හොඳට කල්පනා සිහිය තියෙනවා ඇතුළි. හැබැයි පිටරක දේවල් මනුෂ්‍යයන් එක ගනුදෙනු කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඇත්තටම පූර්ව භාග වශයෙන් තමන් හදාගන්න ඕන එකක්. මේක කාටවත් මේ අපි මේ වගේ තත්ත්වෙට පත් වුණාම පස්සේ අනිත්‍යයට අපි උගල දාන්න බෑ. ඒක හිතේ මේ වගේ අසනීපයක් වුණාම පස්සේ අනිත්‍යයට මුකුත් කරගන්න දෙයක් නැහැ. ඉතින් බෙහෙත් දීලා සනීප කරන්න ලැබුණොත් මුට්ටක් හරි පුළුවන්. මේ සමානවට මෙහෙත් දෙන්න බැහැනේ. ඉතින් ඒවා කාටවත් මුහුත් කරන්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා අපි අපි පුද්ගලිකව තමන් නිතරම තමන්ගේ ඒ තත්ත්වෙට පත් වෙන්න ඉස්සෙල්ලා තමන්ගේ මනස සතුටුමත් කරගන්න, දියුණු කරගන්න අපි මානසික අත්දැකීම්කට වැටුණොත් ආයි කාටවත් ඒක ගොඩ දාන්න පුළුවන් කමක් නැහැ. ඒක ඒ නිසා අපි ජීවත් වෙනකොට අපි සිහ වර්ධනය වෙන විදිහට අපිට මේ පුළුවන්. දැන් සමහර අයට මේ දෛනික ජීවිතයේ දේවල් සමහරලාට අමතක වෙන්න පුළුවන්. ඉතින් ඒවා ලොකුවට ගණන් ගන්න හොඳට. හැබැයි අපිට මේ කුසල කුසල පිළිබඳව හොඳට සිහිය නුවණ තියෙනවා. මම හොඳ දේවල් කරන්න ඕනි, භාවනා කරන්න ඕනි, යහපත දිනු කරන්න ඕනි කියන සිහිය තියෙනවා හොඳටම ඇති. ඔය ගණමන දේවල් අමතකුණායි කියලා, නම් ගණන් අමතකුණායි කියලා, ඥාති මිත්‍ර අමතකුණායි කියලා නේද? මේ ඉගෙන ගත්ත ඔය දේවල් අමතකුණායි කියලා ඔක ගැටළු කරගන්න හොඳ. ඒවා අමතක වෙන්න පුළුවන්. ඉතින් ඒවා අමතක වෙන එකම හොඳයි. ඒ වගේ දේ නෑ. හැබැයි ඉතින් Tamanට මේ මොහොතේ මේ හොඳ දෙයක් කරන්න ඕනේ කියලා සිහිය තියෙනවා නේද? බලේ නේද? වරක් ගන්න ඕනේ කියලා හිතක් හදා ගන්න පුළුවන්. ඒ කොච්චර ඇත්ද? එහෙම සිහියක් තියෙනවා නම් ප්‍රශ්නේ. එහෙම සිහියක් තියෙනවද? අර සිහිය තිබුණත් වැඩක් නෑ. ඒකයි. ඒ නිසා එහෙම සිත් හදා ගන්න බැරි නම් ඉන්දු සිහියක් නෝන පිටින් නැත්තම් යම් මේ බර ටිකක් එන්න කොහන්ද කියනකොට ඒකට සිහිය පිටව ගන්න සිහියක් නැත්තම් මේක හොඳ දෙයක් අනේ මං අහන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි සිහිය. එහෙම දිනන තමයි වඩා ප්‍රශ්න වෙන්න ඕනේ. නැතුව දැන් සමහර අයට අර දෛනික ජීවිතේ දේවල් සමහරකට මතක වෙනවත්ත තියෙනවා. සමහරට ගත්ත දේ මතක නැහැ, තිබ්බ දේ මතක නැහැ. ජනිත ඒක ලොකුවට සමහරකට කතා කරනවා. ඉතින් අපි ඇත්තට මේ ගණන් ගන්න ඕනේ නැහැ. ඉතින් ඕක මිකාගෙන් හරි අහලා හොයාගන්න පුළුවන් නේ. නමුත් ඒට වැඩි ප්‍රශ්න තියෙන්නේ කුසල කුසල තේරුම් ගන්න බැරි නම් ඒ පිළිබඳ සීයක් නැත්තම් තමයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ නේද මරලාට තමයි බොහෝයට. ඉතින් ඒ නිසා අපිට ඒ වගේ සීයක් නැත්තම් තමයි දුක් වෙන්න ඕනේ. අනේ මේ බනහන්න කියනකොට මතක් වෙන්නේ නැහැ බන කියන්නේ මොකද්ද කියලා. භාවනා කරන්න ගත්තම ওই භාවනා කියන්නේ මොකද්ද කියලා. දැන් එහෙම මතකගෙන නම් තමයි ගොඩක් ගැටලු තියෙන්නේ. ඒතර තමයි දුක් වෙන්න ඕනේ. මම භාවනා කියන එක කිව්වට ඒ වචනේ තේරෙන්නේ නැහැ. සීය පිටන්නේ නැහැ නේ. ඉතින් එහෙම නම් තමයි ප්‍රශ්නේ. දානය දෙන්න කතා කරනවා. මොකද්ද දන් දෙනවා කියන්නේ? නේද? එහෙම මතකගෙන නම් තමයි ගැටලු වෙන්නේ. දැන් ඉතින් එහෙම එකක් නැහැ නේ. ඉතින් ඒ නිසා අපි කුජලිකව තමන්ගේ පැත්තෙන් සමාන්තරට අපි දුර්වල වෙන්න ඕන. යාන් මේ වගේ සිහිය විකල් වෙනවා නම් නේද? වනා කියන එක තේරුම් ගන්න බැරි නම් ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් එහෙම වෙනවා. ඉතින් අපි එහෙම වෙන්නේ ඉස්සෙල්ලා මේ වුණොත් එහෙම වුණොත් ඇත්තටම කාටවත් මුකුත් කරන්න පුළුවන්කමකුත් නැහැ. ඉතින් එහෙම සිහිය විකල් වෙච්චයි ඉන්න තේම අයට අපි ටිකක් කරන්න දෙයක් නැහැ. ඒක තමයි සංසාරේ. අපි ඉතින් කමටහනක් කරගෙන අපි ආදි ඉතින් මෙත් කරන ආශිර්වාද කරන්න පුළුවන් අනේ මියන් සිහ පීතාව නුවණ පීතාව කියලා. ඉතින් මරණාසන්න කෙනෙකුට උනත් අපිට ආශිර්වාද කරන්න පුළුවන්, සෙත් කරන්න පුළුවන්. නමුත් සමහරවිට ඉතින් ගොඩ දානවා කියන එක අපිට කරන්න දෙයක් නැති වෙන්න පුළුවන්. ඒක ඉතින් බුදු කෙනෙක් කියියත් සමහරවිට උන්වහන්සේලාටත් ඒක අපහසු වෙන්න පුළුවන්. මොකද සිහිය තියෙන කෙනෙකුට උන්වහන්සේලා සිහි කරලා දෙනවා. මොකද සක්කා සිහි නැති කෙනෙකුට සිහි කරලා දෙන්න බැහැ. තිරිසංගත සත්ව කොච්චරන සිය විකාලච්චයන ඉති යට බුදුරන් වන්දරට බෑන අතාර්ථය පෙන්න්නන්න ඒම තේරුම් ගන්න හැකියාව එක මන්ද බුද්ධික උපති නවපතින්ම මේ එතරේ මන්ද බුද්ධික කෙන බුදු කෙන කොල්ල ුණා කිර ආර්ථටයාව මේ ධර්මය දෙන්න බෑ ඒ බුද එයාගේ තියෙන නොවැඩීම සුපා එකක් ගති අත්තේ ජාන ඒ නිසා ඉතිං අර සමහරලාටේ වගේ අසනී අයඉන්න පුළුවන් අපිට ලොකු දෙයක් සමර්ථ කරගන්න අයට බැරිවෙන්න පුළුවන් ඉතින් මොකද පුංචලයා මාස විකෘති නොකස අනිත්‍යය දේ කරන්න ජීවත් වෙන්න අපි නිතරම අර අපි සියමන වර්ධනය විදිහට අපේ මනස සතුටුමත් වෙන විදිහට අපි කල්පනා කරන්න ඕනි. ඉතින් අර වගේ අමතකින් බොහෝ අය දුන්න ඒවත් එක ගොඩක් අය තැවෙනවා. ඉතින් ඒක ඇත්තට මෙහෙම කරගන්න එපා. මොකද තමන්ට මේ ධර්මයේ පිළිබඳ හොඳ සියමන තියෙනවා නම් ඒක අවබෝධ කරගන්න ඕනි කරගන්න ඕනි. ඒක තමයි ලොකුම සිය වෙන්නේ. ඉතින් ඒ ගතිය තියෙනවා නම් තමන් ගොඩාක් සතුටු වෙන්න ඕන. මම එහෙම සිය විකල් වෙච්ච පුද්ගලෙ නෙවෙයි. අමතක වෙන කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ වගේ කුසලයේ තුල අපිට සිතක් වෙනකොට මට මේක රාග සිතක් කියලා දැනන ඕන එහෙම සීල නැති ප්‍රශ්නයක් නැහැ. ඒක භාවනා කරනකොට දුවනවා කියලා දැනන ඕන ඒක සීල එක විකල් වෙලා නැහැ ඇයි? ඒක භාවනා කරනකොට දුවනවා කියලා දන්නවද ඉතින්? ඒක එහෙම සීල විකල් වෙච්ච ගතියක් නැහැ. ඒ නිසා යාර සීල පොද ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා අර වගේ ඉතින් ආබාධිත වලට මිනිස්සු ලක් වෙන්න පුළුවන් ඒක ඒ අයට ඉතින් සමහරලාට වාසනාවන්ත මරණයක් කිර දෙන්න පුළුවන්. ඉතින් අර සිබ්‍රක්කොත් මෛත්‍රී වැඩුවොත් අසම්මූලෝ කාලං කරෝති කියන සිබ්‍රක්කින අය මෛත්‍රී වගේ වදන අය කවදාකවත් මරණාසන්න මොහොතේ මුලාවට අතරමං වීමට සිහි විකල් වීමකට ලක් වෙන්නේම නැහැ. ඉතින් ඒ නිසා අපි ධර්මයටම ඉඩ දීලා ධර්මයටම ගරු කරලා අපි ඒව ගොඩ නිතර සිහි කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ සිතක් වැඩුවොත් නම් සිහි මුලා වෙලා කර්මීය කරන්නේ නැහැ. සීලේ හරියට ආරක්ෂා කරොත් නම් සිහි මුලා වෙලා කර්මීය කරන්නේ නැහැ. ඒ නිසා මම මුළු ජීවිතේම මම හුද සිල්වත් කෙනෙක් වෙනවා. ඒ වගේම මම පුලුවන් තරම් මේ සිතීම වාසය කරනවා. එහෙම කරොත් මට කිසිම ලාමක හිස් මරණයක් වෙන්නේ නැහැ. ඉතින් අනිත් අයටත් අපි ඒක කියන්න පුළුවන් කියලා දෙන්න පුළුවන්. මම පුලුවන් තරම් සීලයක ඉන්න පුලුවන් තරම් මේ සිත දිනු කරන්න ඔයාලට කිසිම අලාභයක් හානියක් වෙන්නේ දැන් කය දුරුවලා ඉන්නවා ඇඳගෙන ජීවත් වෙලා ඉන්නවා. ඉතින් අපි පුළුවන් ඒ හිතින් හදන්න ඉතින් හරිය සත්‍යමත් කරන්න පුළුවන්. ඔයාගේ මේ කායික වශයෙන් මේ කොච්චර අපල දුබල තිබුණත් ඔයා බය වෙන්න එපා. ඔයාට මේ විදිහට දේවල් කරගන්න පුළුවන් කියලා ඉතින් අය කරපු වශයෙන් නැතිදී වගේ ඒ මනස දේවල් කරන්න පුළුවන්. ඉතින් මනස වැටුණත් ඉතින් ඒ කාටවත් එක් කරන්න හරි අපහසුතාවයක් වෙනවා. ඉතින් ඒ වගේ මේ අයගෙන අපිට කොහේ උපදිත කියලා නිශ්චිත වශයෙන් කරන්න කියන්නේ
ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස අවසරයි. පරමාර්ථ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකින්නේ කෙසේදැයි කියා පැහැදිලි කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
දේක ඇතිවීම නැතිවීම දකීමම තමයි පරමාර්ථය කියලා කියන්නේ. ඒක නිතරම අපිට හැම ධර්මතාවයකම ඇතිවීම නැතිවීම දකින්න තියෙනවා නම් ඒක තමයි උතුම් මාර්ථය කියලා කියන්නේ. මොකද මේ ලෝකේ හැම දෙයක්ම සංස්කාර ධර්ම. මේ සකස් වෙච්ච දේවල් වලට තමයි අපි සම්මුති වශයෙන් මම වගේ මට අයිතින් නිත්‍ය සුඛ ආත්ම සත්ව කුජල ආදී වශයෙන් විවහාර කරන්නේ මේ හටගත් සංස්කාර කොටකට. මුළු ජීවිතේම ගත්තොත් එහෙම හැමදේම ගත්තොත් මොනවද සංස්කාර ධර්ම. ඒවා කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන් හැම දෙයක්ම එක වචනයකින් කියන්න පුළුවන් මොනවද සංකාර. ඒකයි අනිච්ඡාවත සංකාර. කියන්නේ සියලුම සංස්කාරයෝ අනිත්‍යයි. උපාද වය ධම්මිනු උපදිනවා වෙනසෙනවා. උපජ්ජිත්ව නිරුද්ධන්ත උපදි නිරුද්ධ වෙනවා. තේ සම්භූප සම්මුසුකෝ ඒකේ සංසිඳීම තමයි අන මේ හටගෙන නැති වෙන එක. ඒ සංසිඳීම තමයි තේ සමෝප සමෝසුකු සැපේ බවට පත් වෙන්නේ. එතකොට මේ ලෝකේ හැම දෙයක්ම ගත්තොත් එහෙම සම්මුති වශයෙන් තියෙන දේවල් ඉතින් ඒකේ සැබෑ අර්ථය තමයි පරමාර්ථය තමයි මොකද්ද? සංස්කාර. එතකොට සංස්කාර වල අර්ථය තමයි මොකද්ද? හට ගැනීම නැතිවීමක් තියෙන. එතකොට අපි මේ ලෝකේ හැම ධර්මතාවයක්ම හට ගන්නවා නැතිවීම බලන්න පුළුවන්. කුසල් අරමුණු වෙන්නත් පුළුවන් අකුසල් අරමුණු වෙන්නත් පුළුවන්. ඒකයි අපි හැමදයක් මේ විදිහට භාවනා කරනකොට ඒවා හේතුඵල වශයෙන් දකින්න. ඒකයි ධම්මානුපස්සනාවේ දැන් යහපත් ධර්මතා ඔක්කොම අපි ඒ හේතුඵල වශයෙන් බලනවා. දැන් අපි තුම අපිට දුකයි කියන වැටහුණා. ජීවිතය අපිට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන ස්කන්ධ අපි මම මගේ කියලා කියන්නේ. මම මගේ කියලා ගන්න පංච උපාදාන ස්කන්ධ අපිට අනිත්‍ය කියලා වැටහෙන්න පුළුවන්. දුකයි කියලා වැටහෙන්න පුළුවන්. මගේ නොවේ කියලා වැටහෙන්න පුළුවන්. ඒතකොට ඒක මොකද්ද? සම්මා දිට්ඨිය බවට සම්මා දිට්ඨිය අපිට ලගින්න පුළුවන්. ඒක සංස්කාරයක්. ඒක සකස් වීමකින්ද? ඒක මට ඇති වෙච්ච එකක්ද? නෑ. ඒක සකස් වීමකින්ද? සද්ධර්ම ශ්‍රවණිය යෝනිසෝ මනසිකාරය. එතන අර පංච උපාදාන ස්කන්ධය ආදීන සැලකීම තුල තමයි පංච උපාදාන ස්කන්ධ දුකයි කියලා අවබෝධය ඇති වුනේ. ආනික. එතකොට අපිට ආනේ විදිහට අපිට ඒ අපිට ඇති වෙන ඥාන අවබෝධ ඥාන අපිට පුළුවන් නිව හේතුඵල වශයෙන් දක්වන්න. ඒකත් අපි මම මගේ මට ඇති කියලා ගන්න යන්නේ නැහැ. ඒකට ඒක දේශනාවක පෙන්නනවා. යම් පිස්සතම් ධම්මාටි දිනානතම් පිකය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මාටි ඥාන. යම් කිසි මේ ධම්මාටි ඥානක මේ යථා ස්වභාවය දැකීමේ තුලින් ඇති වෙන ඥානෙද කියන ධම්මාටි ඥාන ධර්ම ස්වභාවය දකිනවා. ඒක හේතුඵල ආදී මේ ධර්ම ස්වභාවය දකිනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවය දකිනවා. ඒතර කියන එක ධම්මාටි ඥානෙ කියලා හේතුඵල වශයෙන් දක්වනවා. යක් අපි දකිනවා මේ හේතුව නිසා මේ දේ තියෙන්නේ, මේ හේතුව නැතිවෙන්නේ මේක නැතිවෙන්නේ. ඒත් අන්න එක මේ ධර්මයේ තියෙන ස්වභාවය අවබෝධ කර ගැනීම. ඒතකොට ඒකට කියන ධම්මච්චිති ඥානයි කියලා. ඒ වගේම හේතුව අවබෝධ කර ගන්න මේක තියෙන්නේ මේක නිසා කියලා. ඉමස්මින් සති ඉදං හෝති මේ හට ගැනීම මේ හට ගන්නවා. ඒතකොට ඒක මේ නැති වුණොත් මේක නැති වෙනවා. ඒතකොට කියන එක ආර්ය ඥානයි. ඒ වගේ ඒකට තමයි ධම්මච්චිති ඥානය කියලා. එතකොට ඒ වගේ අවබෝධයක් ඇති වුණා මෙයා දකින මේකත් මේ ධම්මන්ති දිනානිය කියන්නේ මොකද්ද? කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. මොකද ඒක මෝරණකම් ඒකත් ස්ථීරව තියෙන එක නෙමෙයි. හේතුඵල අවබෝධ වෙනකොට විතරක් ඒ ධම්මන්ති දිනානිය තියෙන බලන වෙලාවට බලන්නේ නැති වෙලාවට ආයත් නිත්‍ය සුඛන් වශයෙන් පේනවා. ඒ නිසා දැන් මේ හටගත් එකක් නිත්‍ය එකක් එහෙම වෙන්නේ නැහැ. මේකත් කය ධම්ම මේකත් ශේවල යන පුළ මේකත් වෙනසිල යන පුළ මේකටත් ඇලෙන්න හොඳ නෑ. මට වැටුණා කියලා ඇලුනොත් මොකද වෙන්නේ? ඒකත් ඊට පස්සෙත් කැමති මේක බවට උපාදානයක් බවට පත් වෙනවා. ධර්මයක් ලක. ඒයි බුදුරයන් වහන්සේ කියන ධර්මයක් අදහරින්න ඕන එකක් අල්ලගන්න එක නෙමෙයි. ඒක මට වැටුණා මට තේරුණා කියලා ඊට පස්සේ මාන්නයක් නැති වෙන්නේ. ඒතර මාන්නෙත් එක ජීවත් වෙයි ඊට පස්සේ. ඒතර මාන්නේ පෝෂණය මට තේ වැටුණා කියලා. ඒ කියන්නේ අදිමාන්නේ කියලා එකකුත් හැදෙන්නේ. අහලා තියෙනවද නේද අදිමාන්නේ කියලා? අදිමාන්නේ නැති වෙන්නේ මේ නිකම් මිනිසුන්ද? නෑ. අදිමාන්නේ තියෙන කාටද? බණ භාවනා කරන අයට. බණ භාවනා කරන අයට ඇති වෙන ප්‍රශ්නේ තමයි අදිමාන්නේ කියන්නේ. අනේ මිනිසුන්ට සාමාන්‍ය මාන්න නැති වෙන්නේ. ගෙවල් දරවල තියෙන දේව මාන්න කාරකම ඉන්නවා. නගරු නම්බු නාම නිසා ඉන්නවා. ඒතර භාවනා කරන අයට එනවා මට වැටුණා කියලා මාන්නය. ඉතින් ඒක දිනු කරපුවා මොකද වෙන්නේ? ඒකෙන් යාගේ හිත යට වෙලා වැහිලා යනවා. ඊට පස්සේ අය බණ භාවනා කරන්නේත් නෑ. මේ ඊට පස්සේ මට තේරුණා කියලා ඉතින් ඒක වෙන වෙන ජීවත් වෙනවා. ඉතින් ඒ වගේ එතකොට අර ඒ වගේ මාන්නයක් ඇති වෙන්නේ අර තමන්ට ඇති වෙන අවබෝධයත් ඒකත් අතහරින්න පුරුදු වුණා නම් අර වගේ මාන්නයක් සකස් වෙන විදිහක් නැහැ. මොකද වැටුනේ මට නෙවෙයි. ඒක මන ගන්න විදිහක් නැහැ. මගේ නෙමෙයි. ඒකයි. ඉතින් අන්න ඒ නිසා අපිට ඒ වගේ ධර්මයේ අවබෝධ වෙනකොට ඒවත් අපි විපස්සනාවට ලක් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ එතකොට මේ ලෝකේ පරම අර්ථය හැටියට අපි දකින්න මොකද හැම දෙයක්ම සංස්කාර හැටියට පුළුවන් තරම් දකින්න අවබෝධ කරගන්න එක තමයි ලොකුම අර්ථය බවට පත් වෙන්නේ. නැත්තම් අපිට පේන්නේ මොකද්ද? මම වගේ මටයි ති කියලා පේන්නේ නිත්‍ය සුඛාත්ම වශයෙන් පේන නැත්නම් සත්ව බුද්ධි ආදී වගේ විවිධ ආකාර විදිහට පේන්නේ. නමුත් අපි හැම දෙයක්ම ගන්නකොට සංස්කාර ධර්ම හැටියට කුංජලයන් වශයෙන් නම් වශයෙන් අපි දාලා තියෙන ඔක්කොම සංස්කාර වලට ඒකයි. ඒවා කුසල පැතු පාර්ශ්වයක් තියෙනවා, කුසල පාර්ශ්වයක් තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය බව සම්පත හැටියට අපි අවබෝධ කර ගන්න ඕනේ. ඒකවත් නිත්‍ය ධර්මයක් ආත්ම ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ලෝකේ තියෙන එකම දෙයයි සකස් වෙච්ච නැති එක මොකද්ද? නිර්වාණ. ඒකට කියන අසංකත ධාතු. සකස් වෙච්ච නැති ස්වභාවයකින්. එතන සකස් වීමක් නැහැ. ඒ නිසා මෙතන ඉපදීමකුත් නැහැ. එකයින ජායති න ජීති නමීතික නිවලට ගියාව දිරන්න මරන මුකුත්වෙෙන්නේ නෑ ඒ ඒමක දෙතන සකස්වීම නැතිවීර එතුට ඉපදුනොත් දිරන්නේ දිරුවත් මැරෙන්නේ දෙවෙන්න එහම එතු එතන සකස්වීමන් නැතින්ද එතන මුකුත් පෙන්න්නේ එන සයකටකන අසංකත ධාතු කියලා නිර්වාණය කියන්නේ නිවීම කියන්න අසංකත ස්වභාවය එතු අනිතෝකමනුවද සංකත ධාතු එතක අපි මේ ලෝක හැම දෙයක් පරමාර්ථය වසින් අවබෝධ කරගන්නවා ගැන හැම දෙයක්ම හේතු පල වසයෙන් කරගන්න එතම හැම දෙයක්ම අපට සංකා පත්තන එක තුර සංකා සංකත ලක්කන මුණුව දුපාද පඥායති වයෝ පන්න තුර අපිට දේක හට ගැනීමකුත් පේනවා ඒද නැතිවින්කුත් පේනවා තර අපිට වනි හට ගැනීම නැතිකයි උපාද වය දම්මින එකනි චාවත සංකා සංස්කාරය කාන්ති අනිච්චි ඇයි ඇයනිති උපාද වය දම්මින උපදින නිරදිනන ස්තීරත්වයක් නැහැ උපන් ගිත්වා නිරුද්ජන්ති එක උපදින නිරුද්ධ වෙලා එහෙන තේසං රූප සමුතේක සංසිතවාලීම තමයි අන්න සැපේ බවට පත් වෙන්නේ ඒ සංස්කාරයන්ට යථා ස්වභාවය අවබෝධ කරගත්තොත් සංස්කාරයන්ට තියෙන තණ්හා නිරෝධයත් එක්ක අන්න ඒකින් නිදහස් වෙන බුද්ධියේ බවට පත් වෙන්න පුළුවන් ඒ නිසා පරමාර්ථ වශයෙන් හැමදේම බලනවා කියන්නේ මොකද හේතුඵල වශයෙන් දක්වන සංකාර හැටියට අවබෝධ කරගන්නයි තියෙන්නේ ඒතර තමයි අපි මේ එක දෙයක්වත් නිත්‍ය සුඛාත්ම වශයෙන් බොහෝ සත්ව කුජිලේ වට යන්නේ නැතුව අපි දන්නවා මෙතන තියෙන හේතුඵල ධර්මතාවයක් කියලා.
ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නය ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමටම අදාළයි. සම්මස්සන ඥානය පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ ඇතිවන්නේ ධම්මතිති ඥානයට පසුවද? තෙරුවන් සරණයි.
දැන් සම්මස්සන කියලා කියන්නේ හේතුඵල වශයෙන් විවසනයකට තමයි සම්මාර්ෂණය කියන්නේ. අපි අර සම්මස්සන කියලා සූත්‍රයකුත් පෙන්වන්නේ මේ අභ්‍යන්තරික ජීවිතය පිළිබඳව අපි විමසලා බලනවා. ඒ විමසලා බලනකොට තමයි අර ධම්මට්ටි ඥානය කියන්නේ අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ විමසන ජීවිතයේ යථා ස්වභාවය කියන එක අපිට පේනවා. හැම දෙයකම හේතුඵල ස්වභාවය දකින්න පුළුවන්. එතකොට දැන් යෝනිසෝ මනස්කාරයේටම කියන නාමය තමයි සම්මර්ෂණය. ඒ කියන්නේ මේ සම්මර්ෂණය කරන්න අවබෝධ වුණාම තමයි අපි ඒකට සම්මර්ෂණ ඥානය කියලා කියනවා. ඒ විමසීම් ඇති කරගන්න කරන්න කරන විමසන අපිට ඥානීය නුවණ ඇති වෙනවා. ඒතර අපි විමසීම අපි ක්‍රම කීපයකට කරන්න පුළුවන්. එකක් මේ පටිච්ච සමුප්පාද වශයෙන් විමසන්න පුළුවන්. ඊළඟට දේවල් ධාතු වශයෙන් විමසන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධ වශයෙන් විමසන්න පුළුවන්. ආයතන වශයෙන් විමසන්න පුළුවන්. ඒ ඒතර විමසන කර තමයි ඒ ධර්මතාවයන්ගේ අපිට යථාර්ථයන් අවබෝධ වෙන්නේ. අනිත්‍යයි කියලා අවබෝධ කර ගන්න පුළුවන්. දුකයි කියලා අවබෝධ කර ගන්න පුළුවන්. අනාත්මයි කියලා. ඉතින් අපි ප්‍රධානවම ලක්ෂණ තුනක් තමයි හැම දෙයකම අවබෝධ කරගන්නේ. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒතර අපි දේවල් තුල අතරමං වෙලා මම්මලා වෙලා ඇලිලා බැඳලා ගැලිලා අල්ලගෙන ඉන්නේ මොකක්ින්දද? නිත්‍ය සුඛ ආත්ම වශයෙන් විදකීම නිසා. ඉතින් ඒ විදිහට බලන්න නැතුව අපි නිතරම හැම අරමුණකම ඒ අනිත්‍ය අවබෝධ වෙන විදිහට බලන දුක්ඛ අවබෝධ වෙන විදිහට බලන ආනාත්ම ස්වභාවය තියෙන විදිහට කල්පනා කරනවා. එතකොට ඒ විදිහට ඒ වාගේ තියෙන යථාර්ථයේ බැලීමට තමයි සම්වර්ෂණය කරනවා කියනත් එක පැත්තින් අන්‍ය අතගාල බලනවා වගේ. එතකොට අතගාන අපිට අහු වෙනවා මොකක්ද කියන්නේ. ඒකයි ඒ වගේ අරමුණ දිහා අපි නුවණින් විමස බලන. එතකොට අරමුණ මොකක්ද කියලා අපිට අන්න හොඳටම අවබෝධ වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට අර තිබුණු නිත්‍ය කියන සංඥාව ඒක නැති වෙනවා. මේක සැපයි කියලා තිබුණා නම් සංඥාම් ඒකත් නැති වෙනවා. එතකොට මේක මගේ මමයේ මාගේ මට ආයිති මට පාලනය කරන්න පුළුවන් මා වංශකයේ තියෙන දෙයක් හැටියට දක්නවන මට ආයිති දෙයක් හැටියට දක්නවන ඒ ස්වභාවය නැති වෙනවා. එතකොට ඒක තවන්ට ආයිති නැති පාලනය කරන්න බැරි දෙයක් හැටියට දක්නවනවා. එතකොට එයාට ඒක පේන්නේ හේතු හට ගැනීමද හටගෙන නැති වෙන යන ධර්මතාවයක් හැටියට දක්වයි. ඒ විදිහට මේ දේවල් වල යථාර්ථ සත්‍ය කියන දේ අපි නැවතනම් තිස් මතු කර 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 බලනකොට තමයි සම්මර්ෂණය කරනවා කියන්නේ. ඒ කියන්නේ සම්මර්ෂණයත් එක්ක අපිට මේ ඥානීය නෝන ඇතුළේ තුර එකට අපි සම්මර්ෂණ ඥානය කියනවා ඒත්ක් අපිට අනිකුත් නිබ්බිදාව ඊළඟට යථාබෝධ ඥාන ඕකෝ මැති කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ ලෝක හැම ධර්මතාවයන්ගේම ස්වභාවය අත්දකින්න පුළේ කියන ධම්මාටිති ඥාන කියන එකත් ඇති කරගන්න හේතුඵල කියන එක අවබෝධ කරගන්නත් අපිට ඒ තුලින් හැකියාව තියෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, මිත්‍යා දෘෂ්ටිකයෙක් වත් අකුසලයෙන් වැළකී කුසලයේ යෙදිමින් ජීවත් වී සුගතියට යා හැකි බව අසා ඇත්තෙමි. ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටිකයා අපායගත වන බවද අසා ඇත්තේයි. මෙහි නියත මිත්‍යා දෘෂ්ටිය යනු කුමක්ද යන්න වටහා දෙනමෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
දැන් සමහර අය දැන් උපතින් මතවාදයක් හැටියට දේවල් පිළිබඳ ලොකු මේකක් නැහැ කියන්නේ. දැන් අපි කොහොම පරලෝ ගත්තොත් දැන් පරලෝවක් නැහැ කියන ලොකු දෘෂ්ටිගත වීමක් නැහැ. එයාට ඒ පිළිබඳව ලොකු වැටහීමක් තේරුමක් නැහැ උපදිනවද නැද්ද කියන. එහෙම මතයක් හැටියට එයා කොහොමද දරන්නේ? නමුත් තමයි උපතක් තියෙනවද නැද්ද කියලා සමහරට තේරෙන්නේ නැහැ. නමුත් මතවාදී ගතියක් නැහැ ආය උපතක් ඇත්තේම නැහැ කියලා. ඊළඟට දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක එයා ඒවා තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් මතයක් ඇතුළට නැහැ කියලා මතයක කියන්නේ නැහැ. ඉතින් ආන්නේ වගේ සමන්ලාට ආය උපදිනවද කියලා දන්නේ නැති අයත් ඉන්නවා. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක තියෙනවද කියලා දන්නේ නැති අය ඉන්නවා. හොඳ කරොත් විපාක තියෙනවද නැද්ද කියලා දන්නේ නැති අයත් ඉන්නවා. හැබැයි එහෙම දන්නේ නැතුනට එයා මොකද කරන්නේ? එයා හොඳ දේවල් කරනවා තමයි. සමාජයේ හොඳ දේවල් මිනිස්සු කරනවා. ඒ නිසා එයා කරනවා. හොඳ දේවල් කරනවා. එතකොට හොඳ දේවල් කිරීම තුලින් යටියන් සතර සම්මුණසක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ සම්හොඳ දේවල් කරනවා. ඉතින් ඒ වගේ සමානලාට අර මතවාදී වශයෙන් යාට සම්මාදිතික තිබුණු කරු පෙන්නුම් කරන්නේ නැත්නම් මෙච්චර දෘෂ්ටි කුත්නම දේව මත දරන්නේ නැහැ. ඒ කියන්නේ පරලෝ නැතේ කියන මතයක් කියන්නේ නැහැ. එයා ඒක එයාට ලොකු මේකක් නැහැ. ඒක ඒ කියන්නේ ලොකු තැකීමක් නැහැ. යාට තමයි අහලා තියෙන පුළුවන් නැවුවට යාට ඒ කියන්නේ එයා කල්පනා කරපු දෙයක් පෙන්නේ නැහැ. ඒකේ අර දෘෂ්ටියක් නැහැ. ඒක එහෙම අය සමානලා ඔක දේවල් කරත් තමයි සුභති කුපුරින් නුකුල මොකද දරුණු මිත්‍යා දෘෂ්ටියක් අන්තගත කෙනෙක් නෙවෙයි. දැන් අර නියත මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඕව පිළිබඳ ඒකාන්ත හිත් තියන අය ඉන්නවා. දෘෂ්ටිගත වීමක් තියෙනවා. ඒක ඉතින් කාටවත් වෙනස් කරන්න බෑ. ඉතින් එතකොට ඒ වගේ දෘෂ්ටි තියෙන හොඳ වැඩ කරත් මොකද වෙන්නේ? හොඳ දේවල් කරත් ඒවා යා සුභති කුපුරින් බබල වෙන්නේ නෑ. මොකද අර කාය කර්මයේදී වැඩි එයාගේ මනෝ කර්ම හරි බල සම්පන්න. ඒකයි මිත්‍යා දිට්ඨි පරමාවචක. ලෝකේ ලොකුම වරද තමයි මොකද්ද? මිත්‍යා දෘෂ්ටි. ඒක ආනන්දරි පාප කර්මකට දෙරි හරි දරුනේ. ඇයි? ආනන්දරි පාප කර්මයක තේන්නේ ගොඩේමක් තියෙන. මේක එහෙම ගොඩෙන්න දෙසි නෑ. ඇයි ඔයෙමත් ආය අපාය කියලා එනකොට ආයෙත් තියෙනවා. ආය කවුරු හරි නෑ කිව්වොත් එම් පරලෝකේ අර දෘෂ්ටියට ආයෙත් මොකද වෙන්නේ? ඒකයි පෝෂණය වෙන්නේ. ඒකයි. ඒ නිසාද අමදාත මරණ කෙනෙක් සමන්ලාට නිරේජිය තයාරේක වැරද්දක් කෙනෙක් සමන් පසු තේරුම් ගන්නවානේ හොඳ නෑ කරපු කියලා. ඉතින් එයාට ඊට පස්සේ එනකොට දෘෂ්ටිගත වීමක් නැහැනේ. එයා අපසල ඉන්නකොට දෙන සාමාන්‍ය කෙනෙක් කෙනෙකුට අය අපසල් ගැන කියනකොට තමයි බයත් හිතෙන්න පුළුවන්. මොකද එයා දැන් අර මම මේ වගේ දෙයක් කරා මේ අපසල හොඳ නෑ කියලා හිතුනත් තිබ්බනේ. ඒ නිසා මේ ලෝකේ ලොකුම භයානකම වරද තමයි මේ මිත්‍යා දෘෂ්ටි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන මේ දෘෂ්ටියක පිහිටාගෙන මොනවා කරත් වැඩක් නැහැ කියනවා. ඒක අර නිකන් කියනවා මේ කොඹ බම්ම බීජයක් හිටවල ඔය නිකන් පොහොර පැණි පොහොර අරමුණව දැම්මයි කියලා ඒක පැණි රස වෙන්නේ නැහැ. අර පෘථිවි කොච්චර හොඳ පෘථිවියක් වුණත් ඇදලා ගන්න ඔක්කොම මොකේදවත් වෙන්නේ? තිත්ත රස බවට පත් වෙන්නේ. කටුක අමිහිරි රස බවට තමයි පත් වෙන්නේ කියන පොළොවේ සාර ගුණය අදගන්නේම තිත්තට කියන. ඒ වගේ තමයි අර මිත්‍යා දෘෂ්ටියක පීතාගෙන කරන උපෝම ඒවා සමාජලාට යහපත් මේවා වෙන්නේ නැහැ. ක්‍රියාවක් වශයෙන් හොඳයි. නමුත් දෘෂ්ටිය බලගත් විට ඒක එයාට අර සුගතියකට යන්න එයාට උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා ඒකයි මේ මිත්‍යා දෘෂ්ටි තියෙන එක ගති දෙකයි තියෙන්නේ. එක්ක නිරය, එක්ක තිරසන් ලෝකී. ඒකෙන් දරුණු විදියට මේ දෘෂ්ටි මතවාද බාර ගන්නවා. ඒක ඒවා ඒවයි මේ නෑ. ඒව දැන් අපිට අපි කිව්ව අය උපදින්නේ නෑ කියලා කවුරු හරි කියනවා. ඒ කවුරු හරි කියපු දේ අපි කිව්ව පමණින් අපිට මිත්‍යා දෘෂ්ටි, ඒ කියන්නේ අපිට ඒක අහුව පමණින් පරලෝකයන් නැහැ කියලා අපි අහුවා කියලා අපිට මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්නේ නැති වෙන්නේ කොහොමද? අයෝනිසමනසිකාරය කරනවා. ඒකේ ප්‍රදී ගැන අපි කල්පනා කරනවා. ඒකත් බලා කරනවා. අන්න අපේ මතයක් හැදෙනවා. අපේ දෘෂ්ටියක් හැදෙනවා. හිතේ ආයෙ උපදින්නේ නැහැ. ඒක තමයි නියත කියලා කියන්නේ. ඒකයි වෙනස් වෙන එකක් නෙවෙයි. කවුරු කිව්වත් උපදිනවා කියලා එයා ඒක බාරගන්නේ නැහැ. ඒක මගේ මන්න මගේ මතයට මම නම් හිතන්නේ ආයෙ උපදින්නේ නැහැ. ඒකයි. ඒ විදිහට වුණා මතවාදී වෙනවා යා ඒක ඊළඟට කුසල අකුසල පිළිබඳ වෙන්න පුළුවන් මෙලෝ පරලෝ වෙන්න පුළුවන් ඒව පිළිබඳ යට අන්න මත දැනෙනවා ඒකට තමයි නියති මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ ඒවා අර වල නියත භාවයක් වෙනවා ඒක දීර්ඝ කාලිනවා ඒක වැඩි චි නිසා බල සම්පන්න නිසා ඒක පාට නිකන් විනාශ වෙන නැති වෙන එක නෙවෙයි අර මොන මේලු බහක් වගේ ඒකයි ඒක නිකන් එහෙම එහෙම මේ කාටත් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ ඉතින් සමාජෝගේ හිතේම සකස් වෙනවා ඉතින් ඒක යම් යම් ආගම් වලට ගිය තාම එයාට වෙන සමහර ආගම් තුල හිතයි කියලා එහෙම වෙන්නේ නැහැ ආගම් වල ඉපදුනයි කියලා මේ සුත් එහෙම වෙන්නේ නැහැ බෞද්ධ පෞල් වල ඉපදුනයි කියලා යම් සැබෑ බෞද්ධයෙක් වෙන්නේ නැහැ කවුරු එයා ඒ කට්ටිය ඔක්කොම සම්මාදිට්ඨිය දිනවා කියලා අපි කියන්න පුළුවන්ද දැන් ලංකාවේ බෞද්ධ පොළොන් නිවැරදි තියෙනද ඔක්කොම සම්මාදිට්ඨිය තියෙනවද එහෙම නැහැ සම්මාදිට්ඨිය තියෙන කාරද යෝනිසෝමනස්කාරය කරපුවාද මෙතන දැන් බෞද්ධයෝ ගත්තත් එහෙම වාග්න භාගයක් පරලෝකෙ පිළිගන්නා යහා ගන්නත් තමයි විතරක් ඒක ඒ තරමට මේ සමහර පිළිගන්නේ නැහැ මේ හොඳ දෙවලුත් කරනවා නමුත් සමහර රට ඉරිජුම හැමුවත් එහෙම අපාය තියෙනවද කියලා පොඩ්ඩක් සැක සංකයි අපාය අපාය කියන්නේ ඒකට හරියටම නිශ්චිත නැහැ ආනික එතන දිව්‍ය ලෝක ගැන කිව්වොත් ඒක ඒක පිළිමක ලකුණු මේකක් නැහැ ඒක නමුත් අර පාරම්පරිකව යා දන් දෙන්නේ පින්නම් කරන්න උරු වෙලා තියෙනවා ඒවා පිළිබඳව අපිට මේකක් තියෙනවා මොහොන්ද කැමැත්තෙනුත් කරනවා නමුත් අර ඉරිජුවම සමානලාට මතයක් හැටියට ගත්තොත් ඒක සමානට එයාට ඒ මතේ පිටලා නැහැ කවුරුරි කිව්වොත් නිරේ තියෙනවද කිව්වා හා කියනවා නැහැ කිව්වොත් තමට නැහැ කියන තත්ත්වයක් එයා ඉන්නවා ඇත්තද කියලා එහෙම නිරේ පිළිගන්න සමන්නලා රාතන්වද නිවේ පෙන්නුවත් සමන්නලාට එයාට සමන්ට බාර ගන්න තරම් හැකියාව නැහැ මොකද අර මිත්‍යා දෘෂ්ටි කියන්නේ අන්ධ වෙනවනේ ඒක රාතන්වද නිවේ පෙන්නුවත් එයාගේ අද්දකට පෙවුනට නුවන්ට පෙන්නේ ඒක මොකද මොලේ අවුල්නේ ඉතින් කරවලනේ එතකොට ඒකට පෙන්නේ නැහැ يعني ප්‍රඥාව නැහැ හිතේ අවිද්‍යාවට ඒක පෙන්නේ නැහැ ඒ නිසා ඒකයි බුදු කෙනෙක් පහල වෙනකොට අර මිත්‍යා දෘෂ්ටි ධර්මයන් බුදුරජාණන් වහන්සේ කියපු කිසිම ධර්මයක් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ලෝකේ ඉතාම බරහානක තරුණුම ගුවරන් තමයි මොකද මේ නියත මිත්‍යා දෘෂ්ටි භාවය. එතකොට සමහර අය ඉතින් ආගම් තුලින්ද කරන හොඳ දේවල් කරන ඒ මත්කේක ආගම තුල ඉපදීම පමණින්ම එයා අපි ආගමිකයේ හැටියට අපි නම් කරාට එයාගේ දෘෂ්ටි මතවාද සමට වෙලිලා නැහැ. ඉතින් සමාජයේ තියෙන මේ වගේ අය හොඳ යහපත් යහගුණ දිනු කරන හොඳ දේවල් කරන සමහර අයට ඒ අයට සුභිතියන්න අවස්ථාව ලැබෙනකොට මොකද අර දරුණු දෘෂ්ටිගත වීමක් ඒ අයගේ නැති නිසා ඒ අය මතයක් නේ මොකද දැන් පරලෝකයේ තියනවද නැද්ද කියලා හරියටම දන්නේ නැතුන හැබැයි හොඳ මානසිකත්වයකින් ජීවත් වුණොත් එයා කොහොමද සුභිති උපදිනවතාව තියෙනවා එයා දැනගත්තේ නැතුනට ඒක මොකද හොඳ දේ කරොත් එයා අවංකව හැබැයි දරුණු මිත්‍යා දෘෂ්ටි දරාගන්න එතන හොඳ ලොකු සම්මාදිටියකුත් නැහැ. එතකොට එහෙම වගේ මිත්‍යා දෘෂ්ටියක් නමුත් හොඳ දෙයක් කියන එයාට දැක්මක් තියෙනවා. මිනිස් හොඳ දේවල් කරනින්ද එයා ඒ දේ යහපත දැකලා හොඳ දේවල් කරනවා සමහරවිට. හොඳ ජීවත් වෙනවා. මොකද යහගුණ කියන දේවල් මෙලවට හරි හොඳයි. ඉතින් ඒව පුරුදු කරනවා. ඉතින් එතකොට මෙලවට හොඳයි කියලා යහගුණ එයා ගත්තොත් එයාට සම්මාදිටියක් තියෙනවද පොඩි. එතකොට එයාට මේ වැඩදි වලින් අපේ ජීවිත අසාර්ථක වෙනවා හොඳ දේවල් වලින් ජීවිත සාර්ථක වෙනවා දිසාර ධර්මයේ કોઈ තැන්වල කියලා දෙනවනේ ඒතර ඒවා මේ දේවල් හොඳ දේවල් හොඳ හැටියට අරගෙන යාටින් ජීවිතේ හොඳට පවත්වාගෙන යනවා හැබැයි යාට ඉතින් මං ආයි උපදිනවද කියලා සමහරවිට දන්න කෙනෙක් නොවෙන්න පුළුවන් නොවුන කෙනෙක් යාට ගැටුවක් නැහැ සමහරවිට ඒක සුගතියන්ට උපකාරයක් වෙන්න පුළුවන්. හැබැයි අර දෘෂ්ටිගත වුණොත් තමයි එයාට හොඳ කොච්චර කරත් වැඩක් වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ දෘෂ්ටි වැරදුනොත් කරන ඔක්කොම අසාර්ථකයි කියන එක.
ගරු ස්වාමීන් වහන්ස, අනුසෝත ගාමිනී පටිපදාව යන්න පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
දැන් කෙලෙස් වලට අනුරූපවම සාමාන්‍ය ලෝකේ යන විදිහටම යන එකට තමයි අනුසෝත ගාමී කියන්නේ. අපි හරියට ගත්තොත් එහෙම අර ගඟක් ගලන පැත්තටම අනුසෝත ගඟේ පහළට යනවා කියන එක. ඒ වගේම අපි සංසාරයෙන් ආපු ගතියක් තියෙනවා. ඒ ගතිය ඔස්සේම අපි ජීවිතය ගත කරගෙන යනවා නම් ඒක තමයි අනුසෝත ගඟ. අප්‍රමාදීව කෙලෙස් ඇති කරගෙන කාමයන් ප්‍රව කරමින් අකුසලයන් එක්කම ජීවිතය ගත කරගෙන යනවා නම් ඒතර ලෝකේ යන්නේ හිම ස්වභාවයෙන් නැති ලෝකයා යන ඒ රැල්ලේම යනවා නම් තමයි අනුසෝත ගාමී කියලා කියන්නේ. පටිසෝත ගාමී කියන්නේ විරුද්ධ පාක්ෂිකව යන එකයි. ඒතර ලෝකයාගේ ආකල්ප වලට ඇඟීම් වලට ඒවට වෙනත් විදිහේ ආකල්ප දිනු කරමින් දැන් ලෝකයා කැමති කෙලෙස් ඇති කරගෙන කෙලෙස් එක ජීවත් වී අකුසල් කර කර ජීවිතය පවත්වාගෙන මේ ඉන්ද්‍රියන් බිනෝමි ඒවා හොඳින් දරනකින්ද කතාවක් නැහැ. ඉන්ද්‍රියන් බිනෝමි විතරයි ඕනේ. ඒතර ඒවට අනුපූර්වව කටයුතු කරන එක තමයි අනුසෝත ගාමී කියන්නේ. ඒතර අපි ඉන්ද්‍රියම් පිනවත් අපි දන්නවා වැරදි වැඩ කරන ඉන්ද්‍රියම් පිනවන්න හොඳ නැහැ. අනුන් සතු දේවල් අරගෙන ඉන්ද්‍රියම් පිනවන්න හොඳ නැහැ. අපි අපිත් ඇහැ පිනවන්න කැමැත්තක් තියෙන පුළුවන්. ඒක කාම ඡන්දේ. ඒතර මේ ඇහැ පිනවන්න උනොත් අපි දන්නවා මේ අනුන් සතු දේවල් හොරට හොරකමින් අරගෙන වංචාවෙන් අරගෙන බලහත්කාරයෙන් අරගෙන මේ ඇහැ පිනවන්න තරම් මේක වටින්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ ඉන්ද්‍රියම් පිනවීම අපි ලෝකයා කරන විදිහට ලෝකයාට හැපිනුවන් ඒක තමන්ගේ දනුන්ගේ දෙ කියලා දාලා තියනවද නැහැ. එහෙම එකක් නැහැ. අනුන්ගේ දෙකින් හරි තමන්ගේ දෙකින් හොඳ එයාට හැපිනුවන් ගන්න ඒකයි. ඒතකොට එහෙම කරන්න යන්නේ නැහැ. අනුන් සතු දේවල් වල මේ හැපිනුවන් යන්නේ නැහැ. කන පිනුවන් යන්නේ නැහැ. නාසිතිය සරීරෙ පිනුවන් යන්නේ නැහැ. ඒතකොට ඒතකොට මේ පුජ්‍යලේ මොකට කරන්නේ ඒකට යම් උත්සාහයක් වීර්යයක් වෙන්න ඕන. ඒ උත්සාහ වීර්ය තුල තමයි යාට ඒතුළු ලෝකයා අර කරන ක්‍රියාව නොකර යා වෙනත් විදිහේ ජීවන පැවැත්ම ගෙන යනවා. මේකට තමයි පටිසෝතගාමි කියලා කියන්නේ. ඒතන නිර්වාණයට යන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ පටිසෝතගාමි කියලා කියන්නේ. ඒක යන රැල්ලට යන එකක් නෙමෙයි. ආපු ගමන් මග යන එකක් නෙමෙයි. වෙනත් මාර්ගයක් හදාගෙන යනවා. ඒකයි. දැන් අපු සංසාරේ ආපු මාර්ගය තමයි මේ මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකල්පනා, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ජීව මිත්‍යා සත්‍ය එක තමයි අපි සංසාරේ ආවිද ඔය එක්කම ආයනකොට තමයි පටිසෝතගාමි කියලා කියන්නේ. ඒවත් එක්කම ආය අපේ ජීවිතේ පවත් යන මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගෙන ආය මිත්‍යා සංකල්පනාතුනි මිත්‍යා වාචා මිත්‍යා කම්මන්තා ජීවිත එක ජීවත් වෙන්නේ. එතකොට අපි පටිසෝතගාමි වෙනකොට අපි ආර්ය අෂ්ටාංග මාර්ගේ යන්නේ. ඒක දෙකින් ගොඩාක් ආය යන්නේ නැහැ. ගොඩාක් ආය දෙමෙට යන්නත් බැහැ. මොකද ගඟක් උඩට අපි පීනන්න පටන් ගත්තොත් යන අය හරි අඩුයි, හරි වැඩි නේද? එතකොට අපිට උනත් එක පාටම යන්න පුළුවන් කන්දේ අපි ලොකු වීර්යයක් උසයි චුට්ටි 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 තමයි අපි යන්න මේ. එතකොට මේ කෙලෙස් එක්කම අපි සාමාන්‍ය දැන් තියෙන හිත තියන් එක්කම යන එක තමයි පටිසෝතගාම යන්නේ. දැන් අපි හිත හිත තියන් ගත්තත් එමය අපිට පේන දේවල් නිත්‍ය හැටි, ඒක සුඛ හැටි, ආත්ම හැටි, මම වගේ මට අයිති හැටි දැන් ඔය විදිහටම බල බල ගියොත් ඒකට තමයි පරිසෝතගාමී. දැන් අපිට පේන දේ අපි ඒ විදිහට ගන්න යන්නේ තියනවා වගේ පේනට අපි බලන්නේ කොහොමද? අනිත්‍ය හැටියට. ඒතර අනිත්‍ය හැටියට බැලුවොත් ගන්න පරිසෝතගාමී. කියන්නේ එහෙම බලන්න ලේසිද? ලේසි නෑ. ඒක ඒක බලන්න හරි බලන්න බලන්න හරි ලේසි. ඒක නිකන් වැලෙනවා. ඒක අර අපි ගඟ පහළට ගානකොට නිකන් අපි කියන්නේ යැවෙනවා කියලා යන්නකොට නෑ. ඒ වගේ තමයි දැන් මේ යථා ස්වභාවය බලන්න හරි අමාරු වෙයි. මේ අසත්‍ය කියන දේ අපිට නිකම්ම පේනවා. ඒක ඉතින් ඒක අමාරු වැඩක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ එතන පරිසෝතගාමී කියන එක ඒ අපි සංසාරික වශයෙන් ආපු ගති ලක්ෂණත් එක්ක කෙලෙස් එක්කම නිත්‍ය සුඛාත්මත් එක්කම ආය අපේ ජීවිතේ කරා ඒකට ප්‍රමාදේ කියලා කියනවා. එතකොට අප්‍රමාදේ කියලා කියන්නේ අපි උළු ගම්බලා යන විදියට කෙනෙක් මහන්සි ගන්නවා වගේ යථාර්ථය අවබෝධ කරගන්න විදිහට නිකලෙස්ව හිත පවත්වා ගන්න කටයුතු කරන එක තමයි පටිසෝතගාමි කියලා කියන්නේ. සෝත කියන්නේ සැඩපහර කියන එකද. කෙලෙස් සැඩපහරටම යටවලා යන්නේ නැතුව නිකලෙස් සිත ඇති කරගෙන කටයුතු කරන එක ලේසි නැහැ. නිකලෙස් සිතකින් දේවල් කරන්න හරි අමාරු. දානයක් වුණත් කෙලෙස් සහගතව දෙන්න හරි ලේසි, නිකලෙස්ව දෙන්න හරි අමාරු. සීලයක් වුණත් එහෙම හැමදේම එහෙම. ඒතර ඒ ඒ කෙලෙස් ඇති නොවන විදිහටම අපි හැම දෙයක්ම කියලා ගැනීම තමයි පටිසෝත ගාමි කියලා කියන්නේ.
ගරු ස්වාමින් වහන්ස, සක්මන් භාවනාවේ යෙදෙන අවස්ථාවේ පාදයේ ඔසවනවා, තබනවා යන අරමුණ මෙනෙහි කිරීම සුදුසුද? නැතිනම් වෙනත් භාවනා යෝගී අරමුණක් ගනිමින් සක්මන් භාවනාව කළ හැකිද? හිත පුරුදු වී ඇත්තේ පාදයේ ගැන සිතමින් භාවනා කිරීමටයි. මේ ගැන පැහැදිලි කර දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.
ඔයතර මේ සක්මන් භාවනාව කිරීමේදී අපිට يعني ගොඩාක් කමටහන් දිනු කරන්න පුළුවන්කම තියෙනවා. ආනාපාන සතියෙදී සමහර කමටහන් තමයි ටිකක් අපහසු තියෙන්නේ. අනිකුත් බොහෝ කර්මස්ථාන දිනු කරන්න හැකියාව තියෙනවා. ඒතර අපි බහුල වශයෙන් මේ අපිට පුහුණු තියෙන මේ ඉරියව්වල සිහ පිළිවාගෙන අපි ගමන් කිරීම තමයි සක්මන් භාවනා කියලා අපි කමලුවට ගිහිල්ලා තියෙන්නේ. දැන් මම දැක්ක භාවනා කරන ඉඳගෙන ඉන්න ඉරියව පේනවනේ. ඒ වගේ කවුරුහරි භාවනා කරනවා කිව්වොත් අපිට පරයන්කයක් පේන්නේ. ඒ වගේ දැන් සක්මන් කියන කොටත් අපිට එක පාට එන්නේ මේ අර ඉරියව් පිළිබඳව සිහ පැවැත්ති. ඒතර ඉරියව්වල සිහ පැවැත්ති මේ එක සක්මන් භාවනාවක්. ඒතර අනිකුත් බොහෝ භාවනා මේ සක්මනේදී කරන්න පුළුවන්. මරණ සතිය වර්ධනයට සක්මනේදී මරණ සතිය වර්ධනය ඊළඟට මෛත්‍රී දිනු කරන කෙනාට සක්මනේදී මෛත්‍රී දිනු කරන එක මෛත්‍රී වඩනකොට කියන්නේ චිත්තං චරං නිසින්නෝව සයානෝව යාමතස්ස මිගදුමිතු කියන්නේ සතර ඉරියව්වෙම කරන්න පුළුවන්. ඒතර ඇවිදින ඉරියව්වෙදි අර සක්මනේදීම මේක අපිට කරන්න පුළුවන්. ඒතර සක්ම භාවනාවේදී මෛත්‍රී සිත දිනු කරන්න පුළුවන්. ඒ වගේම බුද්ධානුස්සතිය වඩන කෙනෙකුට ධම්මානුස්සතිය සීලානුස්සතිය වඩනකොට ඒතර යථාර්ථය සම්මාර්ෂණය කරන කෙනෙකුට ඊළඟට හේතුඵල බලන කෙනෙකුට ඊළඟට පටිපදාන ස්කන්ධයේ ආදීන සිහිකරන කෙනෙකුට මේ එහෙම නැත්නම් අනිත්‍ය භාවනා වඩන කෙනෙකුට ආයතනයන් අනිත්‍ය දකින කෙනෙකුට ඔය වගේ බොහෝ භාවනාවන් අපිට මේ සක්මනේදී දිනු කරන්න පුළුවන්. එතකොට අපිට පුරුදු වෙලා තියෙන අපි කියමු සක්මන් කරනකොට ඔසවනවා යවනවා තබනවා කියලා. ඉතින් ඒක කිසිම වරදක් නැහැ. ඒ කුණු දෙච්ච කෙනාට ඒක කරන්න පුළුවන්. ඉතින් බොහෝ දුරට ආනාපාන සතිය වගේ වඩන කෙනෙක් සක්ම නීති ඒරියා වලට සිහ ප්‍රයත්නම තමයි කරන්නේ. අපි මුලින් අපිට සිහ දිනු කරන්න ඕනේ. සිහ වර්ධනය කර ගන්න ඕනේ. ඒ සඳහා අපිට ඒ සක්ම නීති ඒ ඔසවනවා යවනවා තබනවා කි මේ සිහ ප්‍රයත්නවා පවත්වන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒක දිගටම අපිට සිහ වර්ධනය වෙනකම් අපිට පුළුවන්. එතකොට ඒ සක්මන් කරනකොටත් අර ඒ විදිහට සිහ පිටවාගෙන දැන් අපි එහෙම ඔසවනවා යවනවා තබනවා කියන මේකත් එක්ක දැන් ඒක තමන් කරන ක්‍රියාවක් වගේ නෙපෙන්නේ. ඒක දකින්නත් පුළුවන්. අර ආහාර හට ගැනීමෙන් තමයි මේක සක්මන් කියන ක්‍රියාකාරීත්වය හටගන්නේ. ආහාර නැතුනොත් මේක නැති වෙලා. ඒක ප්‍රධාන එක තමයි චේතනාව කියන චේතනාව තුලින් තමයි ඉතක තියෙන උසමන්න යවන්න තමයි. ඉතින් අපිට ඒක දකින්න මේ චේතනාවත් තුමින් තමයි ක්‍රියාව සිද්ධ වෙන්නේ. චේතනාව හට ගැනීම තුමින් ඒ වගේ ක්‍රියාවලියක් කරනවා. චේතනාව නැතිවෙමත් ඒක නැති වෙලා යනවා. ඒතර මම යනවා මම එනවා කියන එකක් නෙමෙයි මේ චේතනාවත් තුලින් සකස් වෙන ස්වභාවයක් එක දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සක්මන් භාවනාවේදී අපිට يعني ආනාපාන සතිය වගේ සියුම් භාවනා කරන්න අමාරු සක්මනේ තනින් බොහෝ භාවනාවක් වඩන්න පුළුවන්. ඒතර අර ඔසවනවා යවනවා තබනවා පුරුදු කරන කෙනෙකුට ඒ භාවනාව කිරීම කිසිම ගැටලුවක් නෑ. ඒක තමන්ට හොඳට හුරු නම් ඒකම තව තව දියුණු කරන්න. ඒ වගේ විපස්සනා භාවනාවත් පුරුදු කරන්න මේ කයේ හට ගැනීම නැතිවීම කියන දේ දකින්න පුරුදු පුහුණු කරගන්න ඒ ඔස්සේ හැකියාව තියෙනවා. ඉතින් අනිකුත් අපි මෛත්‍රියම වඩනවා නම් ඉඳගෙන ඉන්නකොට මෛත්‍රී භාවනා කරන්න. ඊළඟට ඉරියව් වෙනස් කරනකොට ඒවා සිහියෙන් කරලා ආයෙ මෛත්‍රී සිතින් වඩන්න සක්මන් කරන්න යන වෙලාව දක්වා මෛත්‍රී වඩන්න පුළුවන්. ඊළඟට සක්මනේදිත් මෛත්‍රී වඩන්න. ඒගොල්ලෝ භක්ම කරලා නිකන් මහන් කියලා නිකන් පුටුව ගින්න ගන්න ඒ වෙලාවත් මෛත්‍රී වඩන්න පුළුවන්. ඒමත්තර ඔන්න නිදාගන්නයන නිදාගන්නන කොටත් මෛත්‍රී පුුණන් කොතෙන්ද කිලෝන ගැන යාව තස්ස විගත මිද්දු ඒගැනම ගත ඇහැරලා ඉන්න තාකල් එක තියෙන මින්දේ නැති තාකල් ගැන තිීන ඉින්දර යනකට කරන්නද නැබැයිඒත් මෛත්‍රී සිතින් තමයි යනින්දට යන්න මයි මෛත්‍ර වන්නගමම යනින්ද එනද ඇතිවෙන්න පුළුවන් එ නිසාම සතර ඉරියවෙන් තොට යාට වැඩුගොත් තොට පගුණවීම ගොඩා බල සම්පාද වෙන ඉරියවහත්‍රය මෛත්‍ර වඩන්නක මරණ සතිය වනත් ඉරියවහත්‍ර ළඟනිච්ච සඥාවත් පුළුවන් ඊළඟට පටිතුරම අපි නිතරම හිල් චිත්තාන පස්සනාවරන්න ගෙත් පුළුව මෛත්‍රීක තුමගත සක්ම නීති තමි චිත්තාන පසනාව ඩක්ට හිත දයා බලාල ඉන්න ප්‍රසේ දැන්වන්න සත කටගත් ඇයි මේ රාගින්ද කහටගත්තික නන්නර ඒත් පන පත් එත නමරු පට ගැනීම තුළ මිකු වල අටගතික නොනේ ඒතු දිගවට ගොඩා කර නිසනු ඉට පසේ නැතිවීමත් පරන දෙකකටත් පන් එවිදිට මන් සක්ම නිගපටීවිදිට කරන්න පුළුවන් ඉතිගේ නිසා සක්ම භාවනාවේදී බොහෝ කමටහන් වඩක් කුණා එතුවට මේ ඉඩියෝ පිළිබඳව විදිට ඔසවනවා යවනවා තබනවා කියලා ඒ කිරීමත් ඒ කිසිම වට දක්නෑ ඒක වැඩික දිමුණල තිීමකෙන තවතුරට සිය වර්ධන විනිට සී පිහිටන විදියට ඒ සක්මන් උසක්ම නේති ඒඩියාවත භාවනාව කරන්නත් කෙනකුට හැකියාව තියෙනවා
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ධර්ම දේශනා කරන විට තාලයට හෝ කවි අයුරින් දේශනා කිරීම අකැප බව අසා ඇත්තෙමි. ඒ වගේම ස්වාමින් වහන්ස ගාථා සජ්ජායනය කරන විට තාලයට කිරීම සුදුසුද අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් පැහැදිලි කරන සේක්වා.
දැන් ගාථා දේශනයේදී සෛලයක් කියලකක් තියෙනවා ගාථා දේශ තාලය කියලකක් තියෙනවා එපා කියලා තියෙන ආයතනින ගීතක්ෂරය කියන ගීතස්වරයෙන් පිටිත් එහෙම කියන්න හොඳ නැහැ ඒක ආතාවම ගීතයට දාලා ගන්න පුළුවන් ගීතස්වරය කියලකක් තියෙනවා මේ ගීතස්වරයට දාලා කියන්න හොඳ නැහැ ඒක සාමාන්‍ය ගාථාවකට තියෙන සෛලයක් කියලකක් තියෙනවා ගාථාව සජ්ජහනා කරන දැන් අපි කවියක් කියනකොට තියෙනවා ඒ වගේ එක එක ගාථාවන් එක එක සෛල තියෙනවා ඒ සෛලයට අනුරූප අපි ඒ ගාථාව මේ සජ්ජහනා කරා කියලා ගැටුවක් නේ ඒක ගීතස්වරයෙන් තමයි හොඳ නැත්තේ කියන එක මොකද වෙන්නේ ඒකට අපි අර්ථය අහුවෙන්නේ නැති ඒතර ගීත ස්වභාවයෙන් අපි පැත්වෙනවා ඒතර කවි කියන්නේ ගාථාවම දැන් පාලි භාෂාවෙන් මේ ගාථාවට කියන එක තමයි ගීත කියන්නේ කවි කියන එක පාවිච්චි කරන එක ඒ පාලි භාෂාවෙන් ගාථාවක් සිංහලෙන් ඒකම තමයි කවි කියන්නේ ඉතින් කවිය අර යම් තාලයකට මේව කරේ එකක් ගීතස්වරයෙන් මේ කවි භාවිත කිරීම ධර්මයේ ඔස්සේ ඒක සුදුසු වෙන්නේ නැහැ ඉතින් මේ ඒක සාමාන්‍ය කවියක් හැටියට එහෙම කතා කිව්වොත් මේ කවි භාවිත කරා කියලා ධර්මයේ ධර්ම කවි ඒක දෙතරම ගැටලුවක් වෙන්නේ නැහැ ඉතින් ඒකට ගොඩක් මේ අපි ගීත ස්වභාවයෙන් පාවිච්චි කරොත් ඒක තමයි හානියක් බවට පත් වෙනවා ඒ කියන්නේ ඒකට හිත ඇලෙනවා එතන අපි අර ඒක තියෙන රාගී ස්වභාවයෙන් මේන මිසක ධර්ම අර්ථය ගැනින්නේ නැහැ. ඒතර ඒක වින්දන ඒකට කන වෙනවන් අපි අරමුණක් හිතුවට තමයි සමාගාත අපි මෙවකන්ද මේ සංගීතය දාලා සමාගාත වීතුව ආදිවාසී මිනිස්සු පාවිච්චි කරනවා. ඒක මිනිස්සු අර්ථය ගන්නවා පෙරිය අර ඒක ස්වරයට ඒකට තමයි ඇති කොට ඇලොම් කරන භාවිත කරන්නේ. ඉතින් මේ සාමාන්‍ය ඉතින් අනවශ්‍ය දේවල් අහන කෙනෙකුට ඉතින් ඒ වගේ දෙයක් ඇහිවීම එයාට හැබැයි හානියක් වෙන්නේ නැහැ. ගොඩාක් ඉතින් ධර්මයේ දිනු කරන කෙනෙකුට තමයි ඒක බාධාවක් වෙන්නේ. අපි කිම් පිස්සු මහා ඉන්න අයට, විකාර මහා ඉන්න අයට, විදුදු බලක් හැමත් එයාට සමත්කේ හොදක් කරන්න පුළුවන්. සමහර පොඩි දෙයක් හරි පොඩි අර්ථයක් හරි ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේ තමයි බෞද්ධ සින්දුවක් හරි සමහරලා අහන කෙනෙකුට ওই විකාර මහා නායට පොඩ්ඩක් හරි හිත සමත්ට සංසිඳීමකට අර්ථයකට යන්න පුළුවන්. දැන් ගොඩාක් ගැමුණින් බල භාවනා කරන අය ඒවා සම්බන්ධව ගොඩාක් හානි වෙන්න පුළුවන්. ඒක සින්දුවක් ඇසීමත් යාම ලොකු භෞතික ගීතයක් යවලා සම්බන්ධලාට යන සම්බන්ධයෙන් බාධාවක් වෙන තියෙනවත්ත තියෙනවා. ඒතර කවියක් වුණත් එහෙමයි සම්බන්ධලාට යාට ඒක හානියක් වෙන්න පුළුවන්. ඉතින් අර මොකද ලොකු ගැඹුරක් සඳහා හිත දියුණු කරන කෙනෙකුට ඉතින් අර ඕලාරික ජීවිත ගත කරන අයට හැබැයි ඒක ලොකු ප්‍රශ්න නෙවෙයි. ඒ අයට ඉතින් බනහක් නැත්නම් බිඳ බනක් අහන්න කාරේ කමන්නේ නෑ මොකක් හරි වචනයක් හරි අල්ල ගන්න පුළුවන් කතාවක් හරි අහලා පොඩක් හරි කතාවෙන් ආදර්ශ සම්මත ගන්න පුළුවන් ඉතින් ඒ නිසා ඒ දෙක ලොකු සමානතාවක් ගැටලුවක් කියන මොකද ඒය කරන අනිකුත් ඒව දිහා බැලුවා මේක එතන මෙයාට ප්‍රශ්නයක් නෑ ඉතින් හැබැයි අර ගොඩාක් ධර්ම මාර්ගය නෑ ඒ තමයි ඒතර ගැටලු වෙන්නේ තියයි බලවත් තම බලන්න ඕනේ වගේ මේන් වෙලා ධර්මයේ කියන්නේ දැන් දැන් සංගීතය දාලා අහන්නේ ඇයි ධර්මෙට මිනිස්සු අර රොචින දෙන්නනේ එතකොට අර නිකන් වැලමඳුර අතේ බෙහෙත් දාලා දෙනවා වගේ තමයි ඒ වැලමඳුරට හින්ද බෙහෙත් දානවා නේද දැන් ඉතින් ඒ වගේ තමයි අර කනට මිනිස්සුන්ට මේ දේවල් අහන්න කැමති නැතිද තව සංගීත වලට දාලා නිකන් අර දෙන්නේ ඉතින් ඒක ගොඩාක් මොකෝම දන්නේ මිනිස්සුන්ට ගැටලුවක් නැහැ ඉතින් ධර්මයේ කරා ගොඩක් ගැමුරේ යන අයිති ඉතින් ඒවා නොහා ඉන්නේ ඇයිද ගොඩක් හොඳයි මොකද ඒකට ඇත්තටම අවශ්‍යකුත් නැහැ මොකද මේකේ වර්ණාගම තියෙනද මේකට තව මොනවාරි මොහු කරලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ කෙලිම බෙහෙත් පෙත්ත පොඩ පුළුවන් මොකද නීරස භාවයක් යට නැහැ අදන්නවා බෙහෙත් කොමත් නීරස ඉතින් විවත් සැපහිතය අපේ මේ වගේ ධර්මයේ කියනදී එයාට නීරස වෙන්නේ නැහැ සාමාන්‍ය ලෝකයට නීරස වුණා ඉතින් නීරසෙන් තමයි රසවත් කරලා පොඩ්ඩක් දෙන්න ඔය ඔක්කොම සමන්තය යොදලා තියෙන්නේ
ගරු ස්වාමීන් වහන්ස බුද්ධානුස්සති මෙච්ච ගාථාවල තේරුම පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්ස බුද්ධානුස්සති මෙත්තච ගාථා වල තේරුම පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුභං භවේ ඉදීමා චතුරාරක්ඛා භික්ඛු භාවේය සීනවා කියලා. බුද්ධානුස්සති කියන්නේ බුද්ධානුස්සති වැඩි මෙත්තං කියන්නේ මෛත්‍රී වැඩිම මරණං කියන්නේ මරණ සති අසුභං කියන්නේ අසුභ භාවනාව. ඒකට කියනවා සතර කමඨහන් කියලා. අපි තව ගාතාවක් අර කියන්නේ නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සත්සුකි අවේරා කායෝ චිකුත්තෝ සකලෝ දුගන්දු ගච්ඡanti සබ්බේ මරණං අහංච. එතකොට සතර කමඨහන් කියලා තියෙනවා. ඒකට තව වචනයක් තියෙනවා චතුර ආරක්ෂාව කියලා කියනවා. එතකොට ආරක්ෂාව කියන්නේ රැකවරණය කියන එක. එතන මේ ධර්ම මාර්ගය අනායට විශේෂයෙන්ම බාධා වෙන නීවරණ ධර්ම තියෙනවනේ. ආනේ නීවර ධර්මයන්ගෙන් ආරක්ෂා වෙන්න කරන ප්‍රධාන භාවනා ක්‍රමමි චතුරාරක්ඛා කියන්නේ. එතකොට අපි දන්නවා අපිට මේ කාම ඡන්දෙන් ලොකු වළක්වීමක් මේ නිවන් මාර්ගය අනුකට කරන කාම ඡන්දය විදිහට. එතකොට ඒකෙන් අපි ගැලවීමට ප්‍රධාන වර්ණ භාවනාවක් තමයි අසුභ භාවනාව. අසුභ භාවනාව පිළිබඳව දිනු කරන දරන කය පිළිබඳව විරාගී භාවයක් ඇති වෙනවා. එතකොට කාමයට අපි විරාගී භාවයක් ඇති කරගන්න හැකියාව තියෙනවා. එතකොට ඒකෙන් වළකින්න කරන එක තමයි අසුභ භාවනාව. එතකොට අසුභ භාවනාව තුළින් අපිට ඒ මේක තියෙනවා. ඒ වගේම අපිට අනිත් පැත්තෙන් දේශයේ වෛද්‍ය තව අමනාප කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න සාර බාධා එකක් නීවරණයක්. ඒකත් අපිට නිතරම මෛත්‍රී නැතුනම අනාරක්ෂිත හිත කේන්තිතර අපම අපට මොකක්වත් මේ වෙන්නේ නැහැ. ධර්මයක් මොකක්වත් අපිට නැහැ. හරි කලබල වෙලා මහා අවුල් ඇති කර ගන්න. ඉතින් මෙසේද තියෙනවා නම් ඒ දේ වෙන්නේ නැහැ. එනිසා මේ ඒ ව්‍යාපාද නිවරණේ වලකින් ආරක්ෂාව සඳහා අපි නිතරම වාර්තා කරනවා මොකද මෙසේද මෛත්‍රී වර්ණෝට ඒක නැති වෙනවා. ඊළඟ එක තමයි මේ තීන මිද්ද තීන මිද්දෙන් තමයි විශාල වශයෙන් පහර දෙන එක. ඒතර මරණ සතිය වැඩිම තුන අන්න තීන මිද්දේ අයින් කරගන්න ගොඩාක් අවස්ථාව ලැබෙනවා. මොකද ප්‍රමාදයෙන් කම්මැලිකම කියන ප්‍රමාදය. ඒතර මෛත්‍රියෙන් වෙන්නේ මොකද්ද? අප්‍රමාදය කියන අජීව කිච්ඡං ආතප්පං හෝජඤ්ඤා මරණං සුවේ අදම කලීදී අද කරන්න ඕනේ හෙට වැරෙයි දන්නේ නැහැ. ඊළඟට අනිත් එක තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව තරිම නිවන් දකින්න බාධාවක් බවට පත් වෙනවා. ඉතින් මේ විචිකිච්ඡාව නන්ද නැති කරගන්න පුළුවන් මොකක් වැඩි වෙන්නේ? බුදු ගුණ වැඩි වීම තුල. ඕක වෙන. ඒතර ඔය භාවනා හතරම වැදනකොට අනිත් ප්‍රශ්නේ උද්දච්ච කුක්කුච්චෙන හිත විසිට වෙලා නොසන්සුන් වෙනවා. ඒ නොසන්සුන් වෙනකොට තමයි සැක සංකම් මේ වෙන්නේ. තැවෙන්න පටන් ගන්න. ඒතර ඕක නැති වෙනම හැම භාවනා වර්ණකටම මොකද හිත සමාධිමත් වෙනවා. හිත එකඟ වෙනවා. ඒතර සිතේ සංසිඳීම නැතුනම තමයි උද්දච්චයට පත් වෙන සංසිඳ ඒකත් එක තමයි තැවෙන්න පටන් ගන්න. ඒකට ඒ ස්වභාවය නැතුනොත් එන සතරම භාවනා වර්ණ බුද්ධාන සුති ධම්මං මොකද මරණේ අසුබය ඊළඟට මේ මරණ සතිය ඒ වර්ණ කොට. එතන ඔන්න ඒ ඔකට කියන චතුරාර්යයි. ඒකට තමයි බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුභං භවේ ඉදීමා චතුරාර්යක මේ හතර බික්කු භාවීය සීල සිල්වත් බිස්සු මේ හතර දිනු කරනවා කියනවා. ඒකම තමයි ධාතාමි කියන්නේ සතර කමතහන් මේ නමාමි බුද්ධං ගුණ සාගරන්තං ගුණයට සාගරයක් බඳු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයේ මේ වරත්ත මම සත්තා සදාහුන්තු සුඛී අවේරා මේ ලෝක සත්‍ය සමගාම වෛර තරහ නැති අය වෙත්වා කායෝ ජිගුට්ටෝ සකලෝ මොකද සමහර මට හෙන සුගන්ධෝ කියනවා ඒතරේ එන්න වැරදි අර්ථයක් වෙන්නේ හැම සුගන්ධෝ කියොත් මොකද වෙන්නේ සර්ව ආකාරයෙන්ම ශරීරයේ සුන්දරයි කියන එක ඒතර වෙන්න ඕනේ මොකද දුගන්ධ කියන්නේ මේ කය ගැන හැරෙම පිළිකුල් කෙලිකිත දෙයක් කියන එකයි කායෝ ජිගුට්ට කියන හැටි පිළිකුල් ස්වභාවයයි ඒ වගේම දුක ස්වභාවයයි කියන එකයි ඊළඟට ගච්ඡanti sabbhe මරණං මහංච මමත් මේ ලෝක සත්‍යයක් මොකද වෙන්නේ මරණයට යනවා කියන එක. ඔය සතර ගමකන් තමයි මේ කාර්තාවේ සඳහන් වෙන්නේ. ඊළඟට ධර්ම රත්නයත් එක්කත් ඒක සීකරනවා මාමි ධම්මං ගුණ සාගරන්තං සත්තා සතා වුන්තු සුඛී අවේනා. කායෝ ජිගුත්තෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti sabbhe මරණං මහංච ඊළඟට නමාමි සංගම් සුගතස්ස සාවකා කියලා කියන මුනිරාජ සාවකා කියලා දෙක ප්‍රශ්නයක් නැහැ. සත්තා සදා වන්ත සුඛී අවේරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්තු ගච්ඡanti sabbhe මරණං මහං. එතකොට ඔය සතර සමතමතාන් සඳහන් වෙච්ච කාරණා තමයි අර බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුභං භවේ ඉති මා චතුරාර්යක ඉක්ක භාවයේ සීමාතර සතර ආරචයික නීවරණ ධර්මයන්ගෙන් හිත බලක ගන්න ප්‍රධානව වඩා ගන්න කමඨාන් හතර තමයි මේ සතර කමඨාන් කියලා කියන්නේ. ඒකට සබ්බත්තික භාවනා කියලා කියන හැම තැනදීම ඔය හතර කමඨාන් වඩන්නත් පුළුවන්. ඔකට ඉඳගෙන ඉන්නේ කියවම අවශ්‍ය නැහැ. වැඩපළ කරනකොට ධෛර්යික වැඩ කරනකොට හැම තැනදීම ඔය සතර කමඨාන් වඩන්න පුළුවන්. බුද්ධානුස්සතිය පුළුවන්. මරණානුස්සතිය පුළුවන්. අසුබ භාවනාවත් පුළුවන්. ඊළඟට මෛත්‍රී භාවනාවත් පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස නව සීවතික භාවනාව වඩන හැටි අපට පහදා දෙන මෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි.
එතන කායානුපස්සනාවට අයිති කමඨං කියපෙත්තු වෙන්නේ නව සීවතික භාවනාවක් කියන්නේ. එතකොට මේ කය කියන්නේ අනාගත වශයෙන් කයට පත් වෙන ඉරණම දැකීම තමයි මේ නව සීවතිකෙන් කරන්නේ. එතකොට මේ කය අනාගත වශයෙන් මේක මේ මෙල්ල ඉදිමිලා කුණු වෙලා ඇටසැකිලි බවට පත් වෙනවා. එතකොට ඒ අමුස්සහනට මලමිණියක් දැක්කට පස්සේ අව නිමිති නවයක් ගන්නවා. ඒකට නව සීවතික කියලා කියන්නේ. එතකොට සෝහනේ තියෙන මල සිරුරට වෙච්චි ආදීනම නවයක් අපි ගන්නවා. ආනේ ආදීනව නවය තමන්ගේ කයට ගලපා ගැනීම තමයි නව සීවිතික භාවනා කියන්නේ. අපළවෙනි එක තමයි නුද්ධ මාර්ගක කියලා කියන දැන් මරණට පස්සේ දවසක් විතර ගියාම ශරීරයේ ඉදිමින නිල් වෙලා අවපෑ වෙලා යනවා. එතකොට මේ ඉදිමින නිල් වෙලා ගිය ඒ මුතු ශරීරයක් සෝහනක තියෙන එකක්, gedaraක තියෙන එකක් නෙවෙයි. ගද කෙවල් වල තියෙන වයින්නා වගේනේ නේද? හොඳට මේ සාරි අන්තලා මල් ගහලා ෆ්ලයිට් දාලා නේද? ඒක මරණද කියලා පේන්නේ නැහැ තමයි. එහෙම එකක් නෙවෙයි. අමුතුමට දැක්කේ එකක නිමිතක් ගන්න ඕනේ. ඒතර අරකට අපිට ගන්න පුළුවන්. නමුත් මේ මල මිනිහ අපිට අරවායින් කරලා ගන්න පුළුවන්. ඒතර මේක ඇත්තටම මේ කියන්නේ අමුසොහනකට දැන්න මිනිහ. ඒතර ඒක බොහොම අර වගේ ආරක්ෂිත මොකුත් නැහැනේ. ආරක්ෂක කොමත්තයි ගුණා නිදුල ඉදිරිම ඇස්වාලා ඒ වගේ තන ආන්නේ ශරීරයක නිමිත්තක් අපි ගන්නවා. ඒ නිමිත් අරගෙන ඒක තමන්ගේ කයට එතකොට අර කය දැනටමත් ආදීනවට ලක් වෙලා හැබැයි මේක තාම එහෙම ලක් වෙලා නැහැ. මේක එහෙම ලක් වෙන එකක් කියන සිහිය උපදව ගන්න තමයි අපි මේ කයේ තියෙන යථා ස්වභාවයක්නේ කය මේ තත්ත්වයට පත් වෙන එකක්. ඒතර ඒ ස්වභාවය අපිට දැනට හැබැයි පත් වෙලා නැහැ. පත් වෙන්න ඉස්සෙල්ම පත් වෙච්ච දේක නිමිත්තක් අරගෙන තමන්ගේ කයට ගලපලා බලන එකයි අර කියන්නේ අමසෝනට දැම්ම ඒකාගමතන්වා දීහමතන්වා දීහමතන්වා උතුමාතක මිනීලකම් විපුප්පක ජාතන් සෝ ඉම මේවකායම් උපසංගත අර මමසෝනී දාලතියද මිනිියයේ ස්වභාවය තමන්ගේ සරේට්ට ගලපල බලනවා. අයම් පිකෝකායෝ මේ කයත් ඒවන් දම්මෝ ඒවන් දම්මෝකෙන් අර මල්ලමිනියට පත්තිච්චි ස්වභාවය ඒවන් දම්ග මේ තත්ත්වට පත්වෙනවා ඒවන් දම්මෝ මේ මදර තිබුණට මේකත් මේ වගේ නිල් වෙලා ඉතිමිලා යන තත්ත්වයක් උදාපත් ඒවන්දම් ඒවන් භාවි භාවිකෙන් මේ තත්ත්වයට පත් වෙනවා. ඒතම් අනදීතොත් මේක ඉක්මෝ ශරීරයක් එහෙම මේකත් සදාකාලිකව මෙහෙමත්ම තියෙන කන්නේ මේකත් යම් දවසක මෙම ඉර නමටම පත් වෙනවා කියලා අන්න තමගේ නුවණින් විමසමුට බලනකොට අන්න කය කියන්නේ මේ වගේ මනකුණ බවට පත් වෙනවා කියලා සිහපේ විතර කයත් දීලා තියෙන වචනාවක මොකද වෙන්නේ අන්න අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ අමුසොහනට මිනිහක් දැම්මට පස්සේ ඉර නමවල් නමයක් අපි අරගෙන ඒක තමයි නම් සීමිත කියන්නේ. එතකොට තව ටිකක් දවස් යනකොට මහර මතු වෙනවා, ඊළඟට සරව ගලනවා, උජා ගලනවා, ඊළඟට ඔළුව ඇට ගැගිලි එක එක තැන්වල යනවා, එක නාඥේන හත්තක් ටිකක් අඥේන පහතක් ටිකක් කියලා ඔළුව එක තැනක අත් එක තැනක කකුල් වෙන තැන ඇට එක එක තැන ඉතින් ඒවත් අරගෙන බලමු මේකෙත් ඉතින් තව ටිකක් දාන ඔළුව වෙන තැනක තියේ, දැන් මේ පොඩියත් ඔළුව වෙන තැනක තියේ, කකුල් වෙන තැනක තියේ, ඒ විදිහට එයා බලනවා මේකත් මේ වගේ මේ ඔළුවත් ඌවගේ වෙනකරන කිදී මේ ඇට ටිකත් වෙනම මේ තැන්වල විහිදලා තියේ. ඊළඟට අර තව එකක් තියෙනවා කාගේ වූ ආකාරයමාන කපුට වල කන්වා මේ විදිහට මේ මලකුණකට වෙන ඉරනමවල් නවයක් අරගෙන ඒක ඒක අන්තිම එක තමයි. මේක අන්තිමේට මොකද වෙන්නේ පොළොවේ බස් භාවයටම පත් වෙනවා. ඉතින් සුන්සුන් වෙලා පොළොවේ බස් ගන්නට වෙනවා. ඉතින් එතෙන් යනකම් අර තමන්ගේ ශරීරයත් ඒ තත්ත්වයට පත් වෙනවා කියලා බැලීම තමයි මේ නවසීමිතික භාවනාව කරන්න එක හොඳ සමත භාවනාවක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන හිත තැම්පත් කරගන්න. මේ ඒ විදිහට වඩලා අපි විපස්සනාවට හරවල ඉතින් කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් තියෙනවා. මේ නම් ඉතින් අද අපිට අමුසු හොල් නැහැ. ඉතින් අපිට ෆොටෝ වලින් ඕනනම් අපිට ෆොටෝ එකක් අරගෙන යම් ප්‍රමාණයකට ගන්න හැකියාව තියෙනවා.
ස්වාමීන් වහන්ස අපිට තව ප්‍රශ්න තුනක් ඉතිරි වී තියෙනවා.
ඔකේ ටින් අපි එකක් මෙමු
කරමු. හොඳමයි. පටිච්ච සමුප්පාද චක්‍රය පිළිබඳව මනා අවබෝධයක් ලබාගත් පසුව තණ්හාව ප්‍රහාණය කිරීමට නම් ප්‍රායෝගිකව එම චක්‍රයේ කුමන පියවරෙන් නවතා ගැනීමට නැතිනම් චක්‍රය සම්පූර්ණ නොවන ලෙස බිඳ ගැනීමට අප විසින් උත්සාහ කළ යුතුද? ස්වාමින් වහන්ස කරුණාකර පහදා දෙනු මැනව.
එතන මේක හේතු ඵල ගත්තාමත් කියලා නැතුව බලන්න පුළුවන්. අපිට දැන් ඔය කොහොම මේවා කරන්න නැතුව අපිට පුළුවන් එක තැනකින් අල්ල ගන්න. එතකොට අපිට තේරෙන තැනකින් අපිට අපි කියමු ජීවිතේ හැමදාම දුක දුක්නස පීඩනය අසහනී පීඩ ගැති වෙනම දුක කියන්නේ. එතකොට ඇයි මට මේ දුක සකස් වෙන්නේ? ඒක දැන් මම දුක මගේ දෙයක් හැටින් අපිට පේන්නේ නැත්නම් අපිට පේන්නේ මගේ වෙන වෙන දෝෂ තමයි මේ දුක් විඳීමට අපිට පේන්නේ. එතකොට අපි මේ දුක් විඳින හේතුව තමයි ඉපදීම. එතකොට ආන්නේ එක අපිට නිතර නිතර විමසලා එතනින් අල්ල ගන්න පුළුවන්. එතකොට අපි කියමු මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්න හට ගන්න ඉපදීම නිසා කියලා. එතන මේ උපත කියන දේට අපි මොකද වෙන්නේ කලකිරීම. ඒ ඉපදෙච්ච නිසා අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ එතන උපදීම කියන දේට අපි කැමති නැහැ. එතන උපත කියන දේ මොකද්ද උපදුණා කියන්නේ? හන්දාන පාදු භාව ස්කන්ධයන් පහළ වුණා. එතකොට අපි මේ ස්කන්ධයන් පහළ වෙච්ච නිසා දුක් විඳින එක ස්කන්ධයන් කැමතිද? නෑ ඒතර අන්න රූපේ අපි කැමති නෑ වේදනාවට කැමති නෑ සංඥා සංකාර විඥාණයට කැමති වෙන්නේ නෑ ඒතර ඒක චන්ද්‍රාගේ නැති කරගත්තම අන්න සම්පූර්ණ පරිසම්පාදේ යන්නේ දහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා ඒක තියෙන අවිද්‍යාවත් තණ්හාවත් අයින් කරගත්තම එයා එතනම නිදහස් ඒ වගේම කියන ආයතනන පටලාගෝ මේ ඉබදුනා කියන මොකක් ආයතනයන්ගේ ප්‍රතිලාභි ඒතර අපිට දුක් විඳිනකොට අපි අය දුක් විඳින්නේ මේ ආයතන පහළ වුණු නිසා ඇහැ පාලු නිසා දුක් විඳින ඒතර අහකට කැමති වෙනවද ඒ විදිහට ගන්න අපිට පුළුවන් මේ නිතරම ජීවිතයේ දුක් හතර පීඩ ඇති වුණ ඉස්සනම් හිතන්න පුළුවන් මම මේ ඉපදිච්ච නිසා දුක් විඳින්නේ. ඒතර අපිට බලන්න පුළුවන් මොනවද මට මේ ඉපදිලා තියෙන්නේ? මොනවද ඉපදිලා තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර බාර බුදුරණන් වහන්සේ පැහැදිලි කරන මොකද? ජාති සංජාති උක්කන්ති අවිද කන්දාන පාතු වරිස්කන්ධ පහළ වුණා. ආයතනන පරිලාභ ආයතනෙන් ලැබුණා. ඔකට උපත කියන. ඒතර ඒව ලැබුණින් ඉන්නනේ තැමිනවා. මේක පිළිබඳව දැන් තියෙන මම වාගේ කියලා එකක්ද මේක කොහොමද වෙන්නේ මෙච්චර විදවනවා මට ඉදිරියක් වෙන්නේ නැහැ මේක තුළ අවිද්‍යාව තණ්හාව යම් වෙලාවක ප්‍රහාණය වුණා නම් අන්න අපිට සම්පූර්ණ පරිසම්පාදයේ ඔක්කොම ඉතිරිම අහවල් කර ගන්නත් කෙනෙකුට පුළුවන් ඔක්කොම දිහා යන්න ඕනේ නැහැ ඒ ඔක්කොම තියෙනවනේ ඔතන දැන් ආයතනක් තියෙන රූප වේදනා සංඥා සංකාරක් තියෙන නාම රූප අවබෝධ කර ගන්නත් ඔක්කොමත් කර ගන්න හැකියාව තියෙන. ඉතින් ඒ නිසා අපිට ওই එකකින් හරි ප්‍රවේශ වීම තමයි ඉගෙන ගැනීම වශයෙන් අපි ඔක්කොම ඉගෙන ගත්තට කමක් නැහැ. හැබැයි අල්ලනකොට ඉතින් ඔක්කොම අල්ලන්න බැහැනේ නේද? කොහෙන් හරි කොනක් අල්ල ගන්න ඕනේ. කොන අල්ල ගත්තොත් ඊට පස්සේ ඕක උඩට මොන යන්නත් බැරි කමකුත් නැහැ. ඉතින් ඒ නිසා මේ ඉතින් පරිසම්පාදේ මේ සංසාර මේ චක්‍රය කියන එක ඉතින් අපිට එකකින් තමයි අල්ලන්න තියෙන්නේ. ඒතරම රෝධෙම අල්ලගන්න පුළුවන්. ඉතින් ඒක පාට නැත රෝධෙම අල්ලන්න බෑනේ කරගෙනවනේ. අපිට තියෙන්නේ කොහෙන් හරි කොනක් අල්ලගන්න. ඊට පස්සේ ඉතින් අල්ලගන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වේදනාවෙන් අපිට අල්ලගන්න පුළුවන්. ආයතන ඔස්සේ අපිට අල්ලගන්න පුළුවන්. නාම රූප ඔස්සේ අපිට නිතරම අල්ලන්න පුළුවන්. අපිට ආයතන ඔස්සේ අපිට ඇහැට රූපයක් දකිනකොට අපි ඒ ඔස්සේ ඇයි මේ ඇහැ ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට නිතරම නාම රූප නිසා මේක හද ගන්නවා කියන එක අපිට ආයතන ඔස්සේ බලන්න පුළුවන්. ඉතින් ඒක එක එක නාට තමන් කැමති විදිහට ඒක ප්‍රවේශින්න අවස්ථාව තියෙන හිතට ආසාවල් ඇතුළට ඒ ඔස්සේ පුළුවන් ඇයි මට මේ හිතටම හිත ඇලිය කියන්නේ. ඒතර වෙන මේ වේදනාවක් තියෙන හින්දා මේ නැයි මේ හිතට හඳ ගන්න. ස්පර්ශය නිසා. ඉතින් ඒ විදිහට බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහට පර්මේ පරිසම්පාදේ අපිට තියෙන එක තනක්කින් කොහොමද ප්‍රවේශ වෙන්නේ යෝනිසෝමනස්කාරය කර 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 මේක අපි විමසමින් බලන්න අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා අවබෝධ කර ගන්නවා.
අවසරයි ස්වාමින් වහන්සේ මෙත් මෙම ප්‍රශ්නය කොටස් තුනකින් අහලා තියෙනවා මම එක කොටස් වශයෙන් ඉදිරිපත් කරන්නම්. පළවෙනි ප්‍රශ්නය සංකාර සහ සංස්කාර යනු අර්ථ දෙකක්ද? සංකාර සහ සංස්කාර යනු අර්ථ දෙකක්ද?
ඒකට කියන්නේ මුලින්ම ඇත්තටම සිංහල පාලි වලින් තමයි කියන්නේ. සිංහල වලින් පාලි කියන සංකාර කියලා සිංහලෙන් කියන සංස්කාර කියලා. ඒක එකටම කියන වචනය. සිංහල භාෂාවෙන් සහ පාලි භාෂාවෙන් එකම දේ. ඒකයි. පාලිෙන් කියනවා සංකාර කියලා සිංහලෙන් කියන සංස්කාර කියලා.
දෙවෙනි කොටස ස්පර්ශය සම්බන්ධයෙන් යොමු කරන ගැටලු දෙකකි. පළවෙනි එක අපට නිින්ද ගිය විට ශබ්ද ආයතනය සමග ස්පර්ශයක් නැත්තේද? එය එසේනම් නිින්දේදී කෙනෙක් අපිට කතා කළ විට අවදි වන්නේ කෙසේද? ධානයකට සමවැදී ඇති විට ස්පර්ශය පවතින්නේ මන ආයතනය සමග පමණක්ද?
දැන් ස්පර්ශ කියන්නේ ඒ වෙලාවේ සකස් වෙන දැන් නිින්දදී ස්පර්ශ වෙන්නේ නැහැ. නමුත් අපි නිදාගෙන ඉන්නකොට බාහිර ලොකු සද්දයක් ඇති වෙන ප්‍රේතේ නිමිත්ත බල සම්පන්න වුණාම අපිට ඒකත් එක තමයි ඔන්න කණයි සද්දයයි එක විඥානය හැදගලා ස්පර්ශ වෙන්නේ. ඒකට කියන්නේ ඇහැල්ලයි නිදාගෙන ඉන්න විඥානය අවදිමත් වෙන්න තරම් බාහිර සද්දේ බල සම්පන්න වෙන නිමිත්ත ඒකත් එක්ක ඒ බාහිර සද්ද අපේ කනට ඇවිල්ලා ගැටෙනවත් එක්ක මොකද කියන්නේ අන්න හිත ගැස්සල ඇහැරෙන ඒකත් එක්ක මොකද වෙන්නේ තණ්හාව ඒකත් එක්ක විඥානය කියන එක හට ගන්නවා ඉතින් ඒ විඥානය කියන්නේ කනයි සත්‍යයයි විඥානය එකතු වුණාම තමයි අපි පස්සේ කියලා කියන්නේ ඊට පස්සේ තමයි අපිට ස්පර්ශ වුණාට පස්සේ අන්න මේ දන ආරෝම ස්වභාවයන් හටගන්නේ එතකොට නිදාගෙන ඉන්න වෙලාවෙම ස්පර්ශය කියන එක සකස් වෙන්නේ ස්පර්ශය සකස් වෙන්න ඇහැයි රූපය විඥානය තුන එකතු වෙන්නම ඕනේ එතකොට නිදාගත්ත කියන්නේ කන තියෙනවා සත්‍ය තියෙනවා ඒ වුණාට විඥානය නිදේ නිසා සමහරවිට පොඩි පොඩි සත්‍ය තිබ්බා කියලා වැහෙන්නේ එතකොට භාවනාවේදී තේමයි ගැඹුරු භාවනාවලට යනකොට සම්පූර්ණම ඒ මනස ධර්ම විඥාන කියන තුනේ එකතුව තමයි තියෙන්නේ ඒකත් එක්ක හැදෙනවා මිසක් ඒ බාහිර කිසි දෙයකට සමාත හිනහකටවත් සමාන ප්‍රබලම නම් හිත මේ වෙන්නේ නැහැ මොකද ඒ දේවල් කොහොමවත් ස්පර්ශ වෙන්නේ නැහැ දැන් විරෝධ සමාපත්තියේදී තමයි සංඥා වේදනා මුකුත් හටගන්න තියෙන ස්පර්ශයක් අරමුණු සැපෙන්නේ නැති අනිත් නොතේ යම් මානසික ස්පර්ශයක් කියනවා කියන මනස ධර්ම විඥාන කියන තුනේ එකතුව තියෙනවා ඒකත් එක තමයි ඒ භාවනාවේදී දැන් ඥානගත සුඛ වේදනා තියෙනවා මේ ඊළඟට පීතිය අරමුණ තියෙන එකත් එක්ක මේ ස්පර්ශය වෙන නිසා
අවසාන කොටස චුති චිත්තයක් ප්‍රතිසන්දි චිත්තයක් අතර සැලකිය යුතු කාල පරාසයක් පවතීද මා එසේ විමසන්නේ මනෝ කායක පැවැත්මක් ඇත්තේද යන්න දැන ගැනීමටයි තෙරුවන් සරණයි
දැන් සමහර අය කිව්වේ මේ මානව ජීවිතයකින් චුත වෙලා තවත් සමාජ මිනිස් ජීවිතයකට පත් වෙනකොට සමහර අය ඔය අතර තුර කියන්නේ කෙටි ආයුෂ තියෙන මනුෂ්‍ය ජීවිත ලැබනයි ඉන්නවා ඉතින් ඒ අය මුල් කරගෙන සමහර අය මේ මේ කත්තේ අන්තරා භවය කියලා එහෙම සමහර කතා කරන අය මේ උපතට ඉස්සෙල්ලා තවත් මේ භවයක් තියෙනවා කියලා ඇත්තට මේක වචනය වැරදි අන්තරා භවය නෙවෙයි කියන අන්තරා උනන් ජාති භවය උපදිනවා කියන එකද භවය කියන්නේ නැහැ උපත කියන එක කියන්නේ ජාති ඉතින් තවත් උපදින්න ඉඳලා තවත් උපත නම් ඒක භවයක් නෙවෙයි ජාතියක් වෙනවා ඉතින් භවය කියන එක උපදින්න සුදුසු පරිසරයට කියන තැන තමයි භවය කියන්නේ දැන් මේ කාම ලෝක භවයක් කාම භවය රූප ලෝක භවයක් ඒක නම් රූප භවය කියන්නේ උපදින්න සුදුසු කෙතක් නිර්මාණය වෙන පරිසරයක් සකස් වෙන තැනද තමයි අපි භවය කියන්නේ උපදිනවා කියන එකට නෙවෙයි ඒතන උපදින එකට තමයි ජාති කියලා කියන්නේ එතකොට අන්තරා ජාති කියන වචන අන්තරා භවය කියන වචන පාව වැඩි එතකොට අපි අර මේ සමහර අයට මේ මනුෂ්‍ය ජීවිතයකට එන්න අතරතුරදී තවත් සමානලට පොඩි පොඩි අවශ්‍ය ඇති ජීවිත වලට යන්න පුළුවන් එකත් උපත. ඒක මනුෂ්‍ය උපතක් කියලා බුදින්න පුළුවන්. ඒ වගේ හැමෝටම වෙන්නේ සමහර සුළු අයට වෙන්න පුළුවන්. අනිත් අය සමානලට මේ මේ මෙතන ඉච්චුත වෙනකොටම සමහරව දෙවියෙක් කියලා බුදිනවා. සමහරව නිරේ කියලා බුදිනවා. සමහරව තිරිසන් ලෝකෙ කියලා බුදිනවා. සමහර මනුෂ්‍යවල උපදින එකට කාලයක් අතර කියන්න අමුතු කාලයක් කියලා එකක් නෑ අර උපමා කරන්නේ දැන් දිව්‍ය ලෝකයේ උපදින එක කියන්නේ සුප්ප බුද්ධම් ප්‍රබුද්ධම් අපි දැන් ඇහැරෙනවා කියන එකට කාලයක් තියෙනවද නෑ නින්ද එක පාට ඇහැරෙනවා නේ ඒකට කාලයක් යන්න බෑ ඊළඟට දිග මේ දිග ඇරුවා තා කකුලන හකුළු කර දිග අරනවා වගේ නේ ඒවට කාලය කියන එක කියන්න බෑ නේ තා වේගවත් නේ ආන්නේ වගේ කියනවා කෙනෙකුගේ උපත ඒකයි අර සුප්ප බුද්ධම් ප්‍රබුද්ධම්ති සදා ගෞතම ශාවක කියනවා මේ යේ සම්බුද්ධ වාචරත්වෝත නිත්තම් බුද්ධ කසහසති බුදුරජාණන් වහන්සේ ගැන ගුණ සීකර කර ඉන්න ඒකට මැරෙනට පස්සේ දිව්‍ය ලෝකෙ ඉදීම නිකන් නිදා පිවිතියක් වගේ කාලයක් නැහැ අපි මේ අව නිදා ගැනීම අවදි මත අතර කාලයක් කතා කරන්න ඕනත් නැහැ නේද ආන්නේ වගේ ඊටාශනිකව සිද්ධ වෙනවා ඉතින් හැමෝටම වෙන දෙයක් නෙවෙයි සමාන අයට තමයි වගේ කෙටියෙන්න නැත්නම් අනිත් අය ඉතා ජෝ මෙහෙන් ජොත වෙනකොට තවත් තැන ඉපදිලා
අපට ලැබී ඇති අවසාන ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස නමස්කාර වේවා මෝලිය පග්ගුණ සූත්‍රයේ මෝලිය පග්ගුණ භික්ෂූන් වහන්සේ විඥාන හරං වළඳන්නේ කවුද යනුවෙන් බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා එවිට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර පහදා දෙන්න. ඔබ වහන්සේට බොහෝ පින්. මෙම ප්‍රශ්නය අද උදේ ධර්මදේශනාවට සම්බන්ධවයි. කයේ පැවතීම ආහාර නිසා බව අද උදේ දේශනා කෙරුණා. තෙරුවන් සරණයි.
එතකොට අර විඥානයේ මේ එතන ආත්ම මේකෙන් සම්බන්ධ ප්‍රශ්නා මෙතන විඥානයේ ආහාරය කවුද ගන්නෙ කියලා කියන පුත්‍රයන්ස්නේම ප්‍රශ්න ඇසීම සුදුසුනේ. විඥානයේ ආහාරය වෙන්නේ මොකටද කියලා අහන්න කරන ප්‍රත්‍ය වෙන්නේ මොකටද විඥානයේ ආහාරයද කියලා කියන්න බැගින් කවුද ගන්නෙ කියලා කෙනා කවුද කියලා අහන්න වෙනවා. එතකොට මේක හේතුඵලනේ. එතකොට විඥානයේ කියන එක නිතරම දැන් මතු පුනර්භවයේට නිතරම උපකාරී වෙනවා. එතකොට මේ මොහොතේ කය කියන දේ භවතින්වත් විඥාන උපකාරයක් කර ආහාරයක් ගන්නකොට මේ මොහොතේ උපකාර වෙනවා වගේ අනාගතයටත් ප්‍රයත්න සකස් වෙන විඥානෙත් එහෙමයි. මේ වෙලාවේ දැනගන්න මේ විඥානය කියන දේ කයට උපකාර කරනවා වගේම විඥානය හටගත්ත හැම මොහොතකම පුනර්භවය කියන එක විඥානයේ අනුභවයට ආහාරයක් වෙනවා කියන මතු පැවැත්මට උපකාරයක් වෙනවා මේ විඥානය. මොකද විඥානං අභිනන්දති අභිවදිතිය අජෝසයිතිති කියන අපි විඥානයේ යම්තා බැඳෙනවා දැනෙනවද අල්ල ගන්නවද ඒ තාක්කල් උපද්දති නන්ති කැමැත්ත තුන යාරෝ යා විඥානේ නන්ති විඥානයේ පිළිබඳ යම් කැමැත්ත තුන තදුපාදානගේ උපාදානේ උපාදාන ප්‍රත්‍ය භවය හට ගන්නව භව පැත්තේ මේ ජාති යොපිටක ජනමන් කරා යනවා කියන එක මේ මතු පුනර්භවයේ නිතරම මේ විඥානය කියනක ආහාරය වෙනවා. ඒතර අපි ආහාරය කියන දේ මේ මොහොතට උපකාර වෙනවා වගේ මතු භව පැවැත්මට නිතරම හැම ආහාරයකම උපකාර වෙනවා. මේ කබලින් කන ආහාරත් එහෙම අපි මේ කන ආහාර මේකයි පෝෂණය කරන විතරක් නෙවෙයි ආයේ අනාගත කයකටත් මේ ආහාරයට තණ්හාව දිනකල් පංච උපාදානස්කන්ධයත් තමයි පෝෂණය වෙන්නේ. වේදනා ස්පර්ශයත් එහෙමයි මේ මොහොතේ දෙයක් හඳුනගන්න ස්පර්ශ උපකාර වෙනවා වගේ තමයි මත් පුනර්භවයේ මාත්‍ර දෙන ස්පර්ශය. චේතනාව කරුණොත් එහෙම මේ වෙලාව චේතනාත්මක වැඩ කරනවා විතර නෙවෙයි ඒ චේතනාත්මක ආය පුනර්භවය හදලා දෙනවා. විඥානයේ කරුණොත් එහෙම මේ මොහොතේ දැනගන්න උපකාර වෙනවා වගේම මත් පුනර්භවය විඥානයෙන් සකස් කළ දෙන ආහාරය කියන්නේ ඒකයි. මත් පුනර්භවය හදලා දෙනවා මේ මොහොතට භව පැවැත්මට මත් ඒක යර කියනකොට භූතානං වා සත්තානං සම්බවේසී නම් වා අනුග්‍රහය බුදුම සත්‍යයන්ට ඉපදෙන්නට අනුග්‍රහය වෙනස මේ ආහාර බුදුරජාණන්සේ හතර පෙන්නනවා.
අද අපට ලැබී ඇති ප්‍රශ්න මෙතකින් අවසానයි ස්වාමින් වහන්ස අවසරයි.
අද දිනේදී අපි තාම ශ්‍රද්ධා ගෞරව බති තුලෝත්‍රා භාග්‍යතුන් වහන්සේගේ වටිනා ධර්මයේ සාකච්ඡා කරා මේ තුنين දැනිතුනා උතුම් පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනාටම මේ ධර්මය අවබෝධ කරගන්නම සත්‍යයක් ධෛර්යයක් වාසනාවක් වේවා කියන සෑම නාම මේ ධර්ම සාකච්ඡා මේ පුණ්‍ය කවුරුත් අපි අනුමතන් නමු. ඉදිරියේදී අපි ඒ සක්නම් භාවනාව වගේ මිතිලන් පස ගැනීම භාවනා පරියන්කයකට කවුරුත් වාදී වෙන නිවස තුළම ඉදිරිවද සටහන්ට අපි කවුරුත් සෝදානම් වූ
හතරයි 3:45 සාදු සාදු සාදු